හැමදාම මේ සම්ප්‍රදාය අපිට ලැබුණේ. ඔබට කියනවා අෂ්ට දුෂ්කර ශ්‍රේණිය කියලා. හේතුන දුෂ්කර දුරුකෙද ලොකුතුන් පාදකාය කියන සත්‍යයක් කියන වාක්‍යතාව ලැබුණා. මනසේ උතුනා යමක් හඳුවා ගන්න අර්ථයක් කියන මෙන්න මේකට කියනවා පින්වතුනි ශ්‍රණ සම්පත්තිය කියලා. ඔහුල ඔහුලම් ජීවිතේ බොහෝ වටිනා පාදක දේවල් ගන්නවා. ඉද ප්‍රධාන කිව්වා වල යනවා අනුතුර නමස්කේ හේමදේකටම වඩා වටිනාම දේ තමයි පින්වතුනි ශ්‍රණ සම්පත්තිය. ඉතින් මේ තරම් ලාභයක් ජීවිතයට ලබා ගන්න තරම් වාසනාවක් වෙච්ච ඔබලන්ට මේ සත්‍යයෙන් අවබෝධය ලබා ගන්න එක අපහසු නෑ පුළුවන්. ඒ හින්දා හැමදෙනාම මේ සත්‍ය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. පින්වතුනි මේ ශ්‍රණ සම්පත්තිය වලඳවාගෙන දුකට පහත් විචාරයේ ලෝකධාතියට එනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ මුගලන් මහ රහතන් වහන්සේ ලක්කර මහ රහතන් වහන්සේ ගිජ්ජ කුමුත පවලදී උදේන්දල පාපිත පවන්නවා. වහන්සේට මුගලන් මහ රහතන් වහන්සේ සිනහ පහල කරනවා. සංවේදී කියන ලක්කන මහරහතන් වහන්සේ අහනවා, උපවාසී සිනහත්වල කරන්නේ හේතුව මොකද කියලා. මුගල මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා, දේශනා කරනවා, හැබැයි මේ කාරණාව දැන මගේ අහන්න එපා. පිටිපස්සට ගිහිල්ලා ආවට පස්සේ බහාදුර වහන්සේ වන්දනා කරන්න ගියාම ඒ විලාසෙදී මුගලන් මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ මම හේතු කූට පරවෙන්නේ බහන්නට, මම දෙවිදෙන් දැක්කා, මම මාසිකින් දැක්කා, අහසේ කිඹුරු තිරේ කියනවා. මේ ප්‍රේතියගේ විශාලත්වයේ දුක දෙතුන් සීයා වර්ගයේ පැත්තෙන් හැවිදෙන ගිහින්න මේ සතාව උච්චගෙන පොළුවෙන් අවසන්නය. පොළුව දෙතෙන් හැවිදෙන ගිහින් උච්චගෙන වර්ගයෙන් අවසන්නය. දෙකෙත්තෙන් හැවිදෙන ගිහින් උච්චගෙන මැදින් අවසන් වෙනවා. මෙදී මහත ගන්න ගිරිය දෙපැත්තම දුක්ඛිත දෙපැත්තම අවසන් වෙනවා. මේ සතර ඉතා දුක්ඛිත වූරුන් මතු වූරු වේදනාවක් වඳිනවා. බහතුන් වහන්සේ දෙපොන්දු අතුරු සත්‍යේ මම දැක්කා කියලා ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මොක්කලාමිනී මම ඔය සතර දැක්කේ එදා සම්බුද්ධත්වයට පත් කරගන්නකොට බෝධි මණ්ඩලයේ තිබුණා. නමුත් මම ලෝකෙට ප්‍රකාශ කළේ නැහැ. මම ප්‍රකාශ කළා නම් ලෝකය මගේ වචනේ විශ්වාස කරන්නේ නැහැ. මගේ වචනේ කෙනෙක් විශ්වාස නොකළොත් එය බොහෝ කාලයක් අනර්ථයේ පිණිස පවතිනවා, අවද පිණිස පවතිනවා, අහිත පිණිස පවතිනවා. ඒ ලෝකයට අනර්ථයක් අවද අහිතක් නොවේවා කියන අදහසින් මම ඔබ ප්‍රකාශ කළේ නැහැ. නමුත් දැන් ඊට සාක්ෂි වශයෙන් ඇත්තටම ශ්‍රාවකයෙක් ඉන්න නිසා මම ප්‍රකාශ කරනවා, මොග්ගල්ලානයෙහි නිසත්්‍ය කාක්ෂ බුදුරජාණන් වහන්සේගේ කාලේ මහා අකුසලයක් කළ සත්‍යය කියලා ලොකු කතාවක් කියනවා. ඒක කියන්නේ කොහොමද පණාන්නේ කතාවක් කියනවා කියලා. පින්වත්නි, සෙන සමපත්තිය ගැළපීම නිසා අකුසල කර්ම කළා නිබඳු ආභාරවලින් අනන්තවත් අපි දුකටපත් වෙලා ඉඳලා ඉතිරිවීම මේ අනන්ත පරිමාණ සංසාරයේ අපි හැම කෙනෙක්ම ඉපදෙමින් නැවෙමින් නැවෙමින් ඉපදෙමින් අම්මා තාත්තා සහෝදර සහෝදරියන්ගෙන් කොට අපි අඬනවා, අපි කැඩෙන කොටේ යනවා. මේ විදිහට ඕනොත් ගෝවාරුට අඬා ගන්නේ අඬන්නේ මේ සකල ආරම්භක අපි මෙතන කරන් දෙමෝ යුවත් මොන විදිහට කරන්ට අපුවත් දැනෙන්නේ ඉන්නේ මුතුස්කෝලේ. එවන්දු සසර කාම අපිටගේ මොමයි මම සසර සුභාවය ඇතිවෙන දැනලා කොමකට කරලා තියෙනවා. ඒ කොහොමද සිහිපත් කරගෙන මෙවන්දු සසර දුකින් මුදෙ වෙන්නයි මේ සත්‍යයෙන් කියන්නේ. අනේ සත්‍යයෙන් අවබෝධ වුණොත් මේ සසර දුක නිවන් කරගන්නට පුළුවන් නේද කියන කවදාවත් යන දෙනා වනාහන්නට ඕනේ. ඒ වගේම ඒ අනන්ත සංසාරේ දෙන්න දුක් අනාගතේ යැපෙන්න විඳින්න දෙක දුක් කියනවා නම් ඒක ඇත්ත කියලාමට තම තමන් හැම දෙනාම තම තමන්ගේ ජීවිත පැත්තට නැමුරු වෙලා මොහොතක සිහි කරලා ආවජනා කරලා බලන්න අපි හැමෝම ජීවන දෙනවා කියලා කරන්නේ මොකක්ද කියලා. බාහිරෙන් බැලුවහම අපිට ජීවත් වෙනවා කියලා අපි කරන්නේ ගොරු තැනිබලක් කරනවා, වෛද්‍ය ප්‍රතිපලනයක් කරනවා, ගණිත උගන්වන්න යමක් කරනවා, මේ වගේ වැඩ කටයුතු කරනවා කියලා කියන්නේ. නමුත් අපි හැම දෙයක්ම කියන කරන මේ දේවල් වලට ඕකෙන් පවතින යථාර්ථය සිද්ධ කරලා බලන්න මෙච්චර දේවල් අපි මේ කළා කරනවා මේ කුමක් සඳහාද කියන එහෙම සිහිපත් කළොත් අපට තේරෙන්නේ අපි හැමදේම මේ කරන්නේ දුක්ඛේ ජීවිතේ අවසන් කරගන්න එක එක ක්‍රමෝපායයන් විදිහට ඉන්නවා. කැපසතුට දෙක අපේ ජීවිතේ ලඟා කරගන්න උත්සාහවත් වෙනවා. කෙටියෙන් කිව්වොත් අපි මේ ජීවත් වෙන අතර උත්සාහවත් වෙන්නේ දුක නැතුව සැපෙන් ඉන්න ක්‍රමයක් හොයන්න. මේ බඩමුට එකතු කරන්නේ, ද්‍රව්‍ය භාරණ එකතු කරන්නේ, පිරිසි වට පිටාව එකතු කරගන්නේ සමස්ත දුකේ කියන දුක නැතු ඉන්න සුරක්ෂිත භාවයක් හොයන්න. පින්වතුනි, ඉස්කෝලේ යන මොන්ටිසෝරියට බාර දෙන්න නොදරුවි තුලක් තියෙන ඔය විද්‍යාව. ඇයි මේ දුකෝ ඉස්කෝලේ යවන්න? හොඳට යම උගන්න. හොඳට යම ඉගෙන ගන්න. ඇයි ඉගෙන ගන්න? ඇයි හොඳට? ඒක හොඳ රස්සාවක් කරන්න පුළුවන්. හොඳ රස්සාවක් කරන්න මොකටද? එතකොට හොඳ නිලමුදලක් හරියට කර ගන්න පුළුවන්. හොඳට නිලමුදලක් හරියට කර ගන්න මොකටද? එතකොට හොඳට ක්‍රියාකාරීව හදාගන්න දුක නැතුව ඉන්න පුළුවන්. නමුත් ඒ අරමුණ ඇති නොදන්නා ආරම්භව ජීවිතය කරන ගියන්නේ විදුම් පවතකා දුක නැති කරන්නට ඒක ක්‍රමෝපාය මාර්ගයක් විදියටයි. අනන්ත සංසාරේ හැමදාම කළේ දුක ජීවිතයෙන් අවසන් කරන්නට අයින් කරන්න විදිහ සිච්චේක siapa satu detik kecil kita tertentu seperti itu. Hamba dalam sahaja dimaki, apabila waktu itu meja di kiri boleh dikemajukan kerana ini sahaja di tanah api yang mungkin dari kita tiada boleh kita. Ia kita hidup waktu tiada waktu mungkin. Duka api jiwa ini main kerana hadan api. Duka api jiwa ini ඇතුළතදී කොහොමද කියලා නිදි දුක නැති කරගන්න. චක්කසතුට ගන්නට හදන අපි චක්කසතුට හේතු මාවත මොකක්ද කියලා හොයලාගෙන ඒකට පිළිබඳව. චක්ක ගන්නට කියන මොහොහරු දෙයක් කරනවා දුක නැති කරන්න කියලා මොහොහරු දෙයක් කරනවා. මොනවාහරි දෙයක් කරලා ලෝකෙ තුල සතුටේ නම් මනෝවාද දෙයක් කළ ලෝකයේ තුල දුක නැති කරන නැති වෙනවා නැති කරන්න පුළුවන්. අපිට කොමල තනපොත් දුක නැතු සැපෙන් ඉන්න පුළුවන් දෙන ලෝකයේ තිබුණා. ලෝතර බුදුචාරයන් වහන්සේ දරන පහව වෙන්නේ ලෝකයේ තුල දුක නැති වෙන්න අවධන කොමනවත් දැනක් නැති හිඳයි මුතුරිජාන මහසාරවතු පහළවේ. එතකොට ඇත්තටම ලෝකයේ දුක විතරද තියෙන්නේ? සැප නැද්ද? නැද්ද? හොඳයි අපි මෙහෙම වළන්න. කිතුත දරුණු කුෂ්ඨයක් හැදෙනවා පරිවේගම් කළ පරිවේගම් කියන්නේ දරුණු කුෂ්ඨයක් හැදෙනවා. ওই කුෂ්ඨය කසන කොට කසන වෙලාවට කුෂ්ඨයේ කැතුළු සැපක් දැනෙනවද නැද්ද? දැනෙනවා. ඔගලන්ට පැත්තකට ඉන්නකොට බලාගෙන හිටියොත් අනේ මේ වගේ කුෂ්ඨයක් හැදිලා ඒක කපගෙන ඇත්තට මට දැනෙනවා කොච්චර හොඳද කියලා හිතෙනවද? සැපන්නම් ඇයි ඒක හිතෙන්නේ නැත්තේ? නමුත් ඕගොල්ලන්ට තේරෙනවා මේක සැපක් වුණාට ආස්වාදයේ චිකරණාට ආදීම බොහෝ ඉතිරියලා. අපි අද සැපයි කියලා හිතන සැපයි කියලා ගන්න කාමය නිත්‍යසි මනසට දෙන පුස්තකෝවි පුස්තියක් ගන්නවා වගේ කියලා. ඒ සැපේ තුල තියෙන ආස්වාදය වගේ ආදීම ඊටත් වඩා බොහෝ ඉතිරියලා. යම් ධර්මයක ආස්වාදයේ කයින් ආදීන බොහෝ ඉන්නම් ඒ සැපේ කාර්යෙන්නේ සැපයක් කියන්නේ නැහැ. ඒ නිසා බුද්ධාදී උත්තරම දැක්ක ලෝකයන්ගේ සැපක් කියන්නේ කුෂ්ඨ රෝගියෙකුට සැපෝගේ දුකමත් පිළිතලා. දුක කියන්නේ දුකමත් පිළිතලා. ඒ හින්දායි බුදුවා බුදුජන වහන්සේ ලෝකයන්ගේ සැපේ සැප කිව්වේ නැහැ. ලෝකයා විදින සැපතයි දුකටයි දෙකටම නිර්වචනය කළේ තථාගතයන් වහන්සේ දුක් කියන නම. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දැක්ක මේ සැප යම් සැපක් වැටියෙත් පෙවුනට ඒ තුළ මහා ආදීනයක් තියෙනවා නම් ඒ සැපේ දුකකින් අවසන් වෙනවා නම් නොනැත්තු ඒ සැපීට සැපක් කියන්නේ නෑ කියලා. අනේ මේ ලෝකයා දුක් විඳින ගමන් දුකේම තව එක්තරා ප්‍රතිකටක් සැපයි කියලා දකින්න දුක සැපේ සැපහුල නැතුව මේ ලෝකයට දුක කියලා දෙනවා නම් දුකේ ඇති වෙන හැටි කියලා දීලා නියම විදිහටම දුක නැති තැන පෙන්නලා ඊට යන භාවකයක් පෙන්නන්න පුළුවන් නම් කොච්චර වටිනවද කියලා ලෝකයන්ගේ දුක දැකලා උපම මහා කරුණාවෙන්මයි බොහොම සම්බර කරන්නේ. පින්වත්නි මේ බණ කියන බණ ඔබත් වාසියෙන්මයි සාර සංකේය කරක ලක්ෂයක් බුදුරජාණන් වහන්සේ පොසත් කලින් දෙන්නේ. දුක් විඳලා මේ බණ කියන බණ අහන ඔබත් මාවත් සැබෑවටම දුකෙන් සැපයට දෙමේ කියන ඡායාවක නෙමෙයි සැපයට පොවුන සැපයට පිටවන සැබෑවටම දුකෙන් ගලවන්න මාව තරවල දෙන්නයි පාරමී සම්පූර්ණ මාව තරවල දෙන්නා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ දුක ඇතිවෙච්ච හේතුව කියලා පැහැදිලිව කියලා දුන්නා. මේ හේතුව නැති වුණාම මේ දුක නැති වෙනවා කියලා කියලා දුන්නා. මේ හිතයන භාවතයි කියලා පෙන්වුවා. ඒ පින්වතුනේ ඒ විපුහාමුදුව අපි සාස්තුන් වහන්සේ අපි ශ්‍රාවකයෙක් වචන ටික කියනවා කිව්වට ඒක වචන ටිකකට විතරයි. අපේ ජීවිතයේ තියෙන දුක්වලට අපි තනි තනියම වෙහෙතෙන උත්සාහවත් වෙනවා ඒව ගලව ගන්න මුදුරකට. අපේ සාස්තුන් වහන්සේ ගැන විශ්වාසයක් නැති බව එපමණකින්ම අපිට ඔප්පු වෙනවා. බුදුහාමුදුරුව අරහන් සම්මා සම්බුද්දයි කියලා වන්දනා කළාට බුදුකල කියනකොට ඇහුව ඕගොල්ලන් ජීවිතේ දුක වෙනකොට කවුරු කෙලින්ද ක්‍රමෝපායන් ඔබට හොයනවා කියන්නේ ඒ සාස්වාදික විශ්වාස නැහැ. මේ දෙවියන්ට පිළිගන්න දුන්නාම ඒ විහෙත කොහොමද තේ විදාගෙන වෛද්‍යව දැකගෙන විශ්වාස නැති හේ. ඕගොල්ලන්ට සමහර විට කියන්නේ මෙහෙම මතය. හාමුදුරුවෝ නම් බණ කියයි. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කළා තියෙනවා. නමුත් අපි නිදන්නේ අපේ ප්‍රශ්න ගැන, අපි ගාව තියෙන ණය දුදුළු ගැන, අපි ගාව තියෙන රෝග පීඩා ගැන, දරුවන් ඉගෙනීමේ තියෙන ප්‍රශ්න ගැන, කන්න බොන්න දෙන්න තියෙන දේවල් ගැන, ආර්ථික ප්‍රශ්න ගැන, ඕවා විසඳන්න කවුරුත් ඉන්නේ නැහැ කියලා හිතී. ඕගොල්ලෝ හිතනවලු ඕගොල්ලෝ ගාව තියෙන දුක් ටික අත්හැරලා බුදුරජාණන් වහන්සේ උපසත්තිය කැමති කියලා. ඕගොල්ලන්ගේ ගව කියන දුක් පොළෙන් ගාල දෙයක් බුදුරජාණන් වහන්සේ කියන දුක් සත්‍යය. බුදුරජාණන් වහන්සේ කියන දුක් සත්‍යයට වඩා වැඩිතර දුක් ටිකක් ඕගොල්ලන්ට තියෙයිද? එහෙමතුනේ ඔය ප්‍රශ්න ටිකට උත්තර දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඔය පාරතෝ කහින්ද බැරි තරම් ණය වෙලා ජීවිතේ හිරවිලා තියෙන ප්‍රශ්න ටිකට ලියා ගන්නව තමයි. අපේ නොහිතුව විදිහටයි මේ ප්‍රශ්න දෙහෙන්නේ. නමුත් අපිට විශ්වාසයක් නැතිකම තියෙන්නේ, දැක්මක් නැතිකම තියෙන්නේ. මොකද ඔය ප්‍රශ්න අපිට ඇතිවලා ඇත්තේ මේ දැක්මක් තුළ නැතිකම තුලින් ඔය ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙනවා. ඒ ප්‍රශ්න දෙහෙනවා. ඉතින් මෙතනදි මම මතක් කළේ සතර දුක ගැන කිසිම සබඳන යුතුතිල තියෙන දුක. මේ දුක නැති කරන මොනවා හෘදයක ලෝකයක් කරනවා. නමුත් මොනවා හෘදයක කරන්නේ නෙමෙයි, දුක නැති කරන මොකක්ද කළ යුත්තේ කියන කාරණාව හොයලා ඒක කරන්නේ නැති කාරණාව මතක් කරනවා. ඉන්නකම පුළුවන් තරම් දුක් විඳලා මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් පළක් තියෙද? කවුද දන්නේ අපි නිවන් දකින්නේ නැද්ද කියලා? අපි කාටද විශ්වාස කරන්නේ පස්සේ ලැබෙන විමුක්තිය? මේ සාසනය අනික සාසනවල වෙනසකුත් නැහැ. එහෙනම් ජීවිතයෙන් යන දුක කියලා මරණයෙන් පස්සේ නැති ලබන විමුක්තිය ගැන කතා. දුක තියෙන වෙලාවෙදී දුක උපදින තැනදී නිවේද නිදි උපව ඕනේ. ඒ දුක නොපදින්න ඕනේ, දුක නැතුව ඉන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ධර්ම සාන්දේතිකයි මෙලොව උපාව කියන එක. මම දවසක් අපේ විහාරස්ථානයේ වැඩක් කළා කට්ටිය. මම දවස පුරාවටම ඒ වැඩ කටයුතු කරන අයට මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා පස්සල හදන වැඩ කටයුතු ගැන කියලා දුන්නා. දවල් කාලේ භාවනාව කරන්න බැරි වුණා. ඒත් රැයකට භාවනා කරන්න කියලා ඉඳගත්තාම මට හරි අපෝ කල්පනාවක් ඇති වුණා. මම දවස පුරාවටම පරිලෝක යනක් කරගත්ත, දැන් මම පටේම කරගන්න ඕන කියලා හිතුණා. නමුත් ලෝකියක දකින්නේ අනෙක් පැත්තට. පන්සල හදන බිය හදනවා කියලා කියන්නේ තමන්ට යමක් කරගත්තේ, මෙලොවට යමක් කරගත්තේ, භවනා කරනවා කියන එක පරලොවටයි කියලා ලෝකයා දකින්නේ. මම දැක්කේ මම උදේින්දන් හවසනකම යමක් කළා නම් කලේ පරදුවා. විහාරේ හැදුවනම් මත්තර හැදුවනම් හතන්ද මේ හේතු කිව්වනම් ඒකින් ජනිත වෙච්ච කුසලය ඒ කුසලේ විපාක මට ලැබෙන්නේ පරදුවා. නොකම් වරතවන නකලන මට මෙලොවට මේ දැන් මගේ සිතේ ඇතිවන රාගකින් දේශකින් මොහොින්න දුක නිදෙනවා. එතකොට මම වරතවනා කරනවා කියලා කියන්නේ මට මේ ජීවිතය යමක් කරගන්නවා කියන එක නේද කියලා. මේ කරන දේ මගේ සිතේ කෙලෙස් සංසිඳලා තැනසීම ලැබෙනවා නම් මරණය පස්සේ නෙවෙයි. මේ කරන දේ තැනසීම ලැබෙන කොයි වෙලාවකද කවද? මේ ජීවිතය තුළද. ඒ නිසා ඔයගොල්ලෝ බණ භාවනා කළාම ඒක මේ ජීවිතේ නෙවෙයි. ඔයගොල්ලෝ විනාශ කරනවා කළොත් ඒක පරවර්තනයි. ඒ ධර්මතාව දකින්න මෙහෙම ඇත්ත ඒක. ඉතින් මම මේ ටික මතක් කළේ මේ ධර්මයේ වටිනාකම කියන්නේ මෙච්චර වට පිටාවක අනුකූලව හිට කරන්න කියලා මොහරි කළා දුක නැති වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මයෙන් අපි දුක නැති කර ගන්න පුළුවන්. මම අර ඉස්සරලා කිව්ව උගන්වන්නේ හිතේ ඒවල් වල දුවාදරවල විපස්සනා ගැටළු අපි මෙහෙම කිව්වෝ යම් කිසි කෙනෙක්ගේ දරුවෝ නැරිලා ස්වාමියා නැරිලා අම්මා තාත්තා නැරිලා සහෝදරයෙකු නැරුණාම එන දුකද වැඩි ඕගොල්ලෝගේ දෛත්‍ය වෘත්තිකේ තියෙන දුකද වැඩි? අර දුක වැඩි නේ. ඒ දුකින් ගහන කරවත් වෙන ඕගොල්ලෝගේ දෛත්‍ය වෘත්තෝ දරුවට කන්දකට දරෝ නැත්නම් අදිත් ඇරුවා නැති එක හෝ රස්තාව නැති එකේ දුක අර දුකේ දාර්ශනික කලාවකට යනවා. අරතරන් දුකක් විඳපු අම්ම කෙනෙක් මුතුනේ පටන් ගන්නවා. ඒ අම්මත් මේ දෙකින් සුවපත් වුණා නම් ඔබලගේ මේ ප්‍රශ්නේ සුවපත් වෙන්නේ. ඒ හින්දා ධර්මයේ කෙරෙහි විශ්වාසය ඇති කරගෙන හැමදෙනාම බොහොම සද්ධාවෙන් මේ ධර්මය අවබෝධ කරගන්න ප්‍රතිචාර දෙන්න කියන එක මතක් කරනවා. මෙතන ඉඳලා මම ඕගලන්ට ඉතාමත් වටින ලබපු මනුස්ස ජීවිත හිස් නොවෙන මේ අපේ ජීවිතයෙන් අපි ප්‍රයෝජනයක් ගත්ත වැඩක් ගත්තා කියන දැක්ම ඇතිවෙන දහම් පරියායක් දේශනා කරනවා. හැබැයි මේ ධර්මයේ ඉතාමත් සියුම් මම පෙන්නන හද මේ කරුණ ගැඹුරට වඩා සියුම් බවක් තියෙනවා. ගැඹුරුයි සියුම් ගැඹුරුවගේ ඉතාමත් සියුම්. ඒ නිසා ඉතාමත් හොඳින් අහන්න ඕනේ හිතේ හිතේ එක එක විචාර උපදවන්න එපා. එක එක කල්පනා කරන්න එපා. හිතකින් කියනවා නම් මෙන්න මේ කාරණාව තුළ ප්‍රධාන වේදනා මේ වචන ඇහෙනකොට ඒක තමන් ගාව කියන ධර්මයකටවත් ගලපන්න යන්න එපා. ඕකවලු ප්‍රශ්නයක් හදාගෙන මම අහන දේ ඇහෙන වචනේ උදව් කරගෙන දහම් කරුණවලට ගලපනකොට ප්‍රශ්න විසඳන්න හදනකොට ඒ ප්‍රශ්නේ දෙන උත්තර ටික ඉදිරියේ කියවිලා කියවෙනවා. නමුත් ඕගලන්ට බොහෝ ප්‍රදේශයක් අතහැර ප්‍රශ්න අහන්න දේශනාව අවසානයේදී එකට එකතු කරලා එතකොට උත්තර ලැබෙයි නොතේරුම්. එතෙක් නොයෙක් නොයෙක් හේගෙන සිට විතරක උපදවන්නේ නැතුව ඒ විතරක් නෙවෙයි ධර්මයේ වේශයෙන් එන විතරකයක්වත් උපදවන්නේ නැතුව මේ මම යමක් පෙන්නන හදනකොට ඒක නොතේරුණා නම් කොහොමද එහෙනම් මේ වචනේ දෙන්නේ කියලා දැනුම අර්ථ කරන්න යන්න එපා. හොඳට පිරිසිදු මනසක හිතට එකඟව හදින් පදින් මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද්ද කියලා ලැබුම් බවකින්ම අදින්න. ඔබට ගොඩාක් භවනා කළා යැයි ඔබට දන්නා දේ හරි ඇති හරි කියලා දනවත තේින්දා මුකුත් ප්‍රපංචයක් වුණේ නැහැ. නමුත් මේ දේශනාව හොඳට අහන්නේ අහගෙන ඉඳලා අන්තිමට ප්‍රශ්න ඇති වුණොත් අන්තිමටම ගලනවා. මම තමන් ඉගෙනගත්ත දැනගත්ත දේශනාව අවසන් වුණාට පස්සේ තමන් දරන දේට ගලපල බලන්නද මම දරන දේ මේ පෙන්වන දේට ගැලපෙනවද මේ පෙන්වන දේ දරන දේට ගැලපෙනවද මේකෙන් සාධාරණ මේ යුක්තිය පොකට කියලා ඔයාලට බලන්න පුළුවන් තමයි ඒ නිසා මුලින්ම මතක් කරන දේ තමයි ඉතාමත් හොඳින් දරන ආහාර කියලා මේක ඉතාමත් හොඳින් ආහාර කියලා නැවත නැවත කියන්නේ මේ කාරණාව නිසා පින්වතුනි මේ ධර්මයේ ඇති ගැඹුරු ස්වභාවය නිසා අපේ මනසට විභව වචන විභව ධර්ම ගුරු නැ ගුරු පින්වතුනි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච වෙලාවේදී බුදුරජාණන් වහන්සේට හිතුණාලු මම මේ අවබෝධ කරගත් ධර්මයේ ඉතාමත් ගැඹුරු මේ කාමයේ වර්ධන අනුභව කරන ලෝකයට මම කියන දේ තේරෙන්නේ නැහැ තේරුම් ගන්න බැහැ මේ ලෝකයට මේ ලෝකයට බණ කියන්නේ කිව්වොත් මට මහත් වෙහෙසක් විතරයි එන්නේ ඒ නිසා මම බණ නොකියන්නේ නම් වෙනවයි කියලා බුදුන් වහන්සේට ලෝකය ධර්මයට අවබෝධ වූ ධර්මයක් දෙක දිහා බලනකොට හිතුණා ඒ වෙලාවේදී බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයාට සුපති බ්‍රහ්මයාට බුදුරජාණන් වහන්සේගේ චිත්ත පරිවිතක්කය කියනවා. මෙයා කල්පනා කරනවා යම් බුදුරජාණන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන ධර්ම දේශනා අනුකූල මේ කල්පේම නැතිනවා මේ මොහොතේ. මේ ලෝක ධාතුම විනාශ වෙනවා. මම භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරන්න ඕනේ කියලා ඇවිල්ලා ස්වාමී භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අය ලෝකේ ඉන්නවා. ඒ නිසා ලෝකයේ තනතම පවතින ධර්ම දේශනා කරන්නට කියලා ආරාධනා කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥානයේ ලෝකීය බලපෑමට දැක්කා මහත් වූ කෙලෙස් ඇති අල්ප වූ කෙලෙස් ඇති සත්‍යෝ ඉන්නවා. මේ ධර්මය තේරුම් ගන්න පුළුවන් අය ඉන්නවා කියලා දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම මෙතන ඉඳලා මේ දහම් දෙරේ වයනවා සැදැය ඇතු හංගිමත්වා කියලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා පටන් ගත්තා. හැබැයි හැමෝටම නෙවෙයි බණ කිව්වේ මේක තේරුම් ගන්න පුළුවන් කියන කිරිකක් නේද? ඒ නිසා ඒ තථාගතයන් වහන්සේගේ සමවිදේ මම දැන් අද මෙතන කියනවා සදහැතු කමකවා ඉතින් මේක පුළුවන් නම් හැකියාව දෙන ලක්ෂණ සමන් අවබෝධ කරගන්න උත්සාහ දෙන්න කියනක මතක් බුදුරජාණන් වහන්සේ සැබත් නුවර ජේතවනාරාමයේ ඉන්න කාලේ එක්තරා භික්ෂුන් වහන්සේ නමකට ප්‍රශ්නයක් ඇති වුණා. ඇති වෙලා මේ භික්ෂුන් වහන්සේ තව භික්ෂුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා මෙහෙම අහනවා. කිත්තවතාකෝ ආසෝ භික්ඛුනෝ දක්ෂණං විසුද්ධිං හෝති. එවැනි මේ ශාසනයේ භික්ෂුවකගේ දක්ෂණ විසුද්ධිය කොපමණකින් වෙනවද කියලා මේ සූත්‍රයේ මම අද සූත්‍රය ධර්ම දේශනා කරන්නේ ත්‍රිපිටක ධර්මයේ සංයුක්ත නිකායේ පාරමී කාණ්ඩයේ කිංස්කෝපම සූත්‍රය. මේ කිංස්කෝපම සූත්‍රයේ තමයි අර්ථය තියෙන්නේ. ඒ භික්ෂුන් වහන්සේ එක්තරා භික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා කිත්තාවතනෝ ආසෝ භික්ඛුනෝ දක්ෂණං සුද්ධිං හෝති. සමාජගත කරගන්න. හැබැයි මේ ශාසනයේ භික්ෂුවගේ දර්ශන විතුතිය කොහොමනික වෙනවද කියලා මොකක්ද දර්ශන විතුතිය කියලා කියන්නේ? දර්ශන විතුතිය කියලා කියන්නේ දැකීම පිළිබඳව. දැකීම නිවැරදි වෙනවා. ඔතෙන් තමයි අපි සෝවාන් කියලා කියන්නේ. ධිට්ඨි සම්පන්නයි කියලා කියන්නේ. මේ දර්ශන විද්‍යාවේ තව නමක් තමයි ධිට්ඨි සම්පන්නයි. සෝතාපන්නෝවා කියන්නේ. හැබැයි කොපමණකින් විචෝ සෝතාපන්නෙක් වෙයිද කියලා අපවගේ ගමන්නේ කොපමණකින් විචුවට දර්ශන විද්‍යාව වෙනවද? අපි ගාවත් සමහරට තියෙන්න පුළුවන් මම සෝවාන් වෙලා කියලා හිතෙන්න පුළුවන්. නැත්තම් සෝවාන් වුණා වෙනම කොහොමද දැනගන්නේ කියලා හිතෙන්න පුළුවන්. සෝවාන් වෙනවා කියලා කියන්නේ මොකක්ද කියලා ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන්. සෝවාන් වෙන්නේ කොහොමද කියලා හිතෙන්න පුළුවන්. ඒක වුණාම අපිට තේරෙනවද, අපි දන්නවද, අපි දැනගන්නේ කොහොමද කියලා හිතෙන්න පුළුවන්. දැන් මේ පරියය තේරුම් ගත්තම තමන් සෝවාන්ද නැද්ද? එහෙනම් සෝවාන් වෙන්නේ මෙහෙම කියලා හිතනවා. කියන්නේ මට දර්ශන විසුද්ධියක් තියෙනවා එහෙනම් කියලා ඕගොල්ලන්ට තේරෙනවා. මේ ටික අහුවම මට දර්ශන විසුද්ධියක් තාම නැහැ. බොහෝ දේ දන්නවා මම. බොහෝ ගැඹුරු කරුණු දන්නවා මම. බොහෝ වචන දන්නවා. නමුත් මේ දෙන්නේ විදිහ දර්ශන විසුද්ධියක් නම් මට නැහැ කියලා තමන්ටම තමන්ම ප්‍රත්‍යක්ෂ වෙනවා කියන බවත් ප්‍රත්‍යක්ෂ වෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේගේ නානවා කිත්තා උදානකෝවසෝ විකුණෝ දර්ශනං සිතින් හොරයි. හැබැයි කොකමොනකින් විශ්වකපි දර්ශනය සිදුවිය වෙනවද? අර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් වෙලාවකදී භික්ෂුවට මේ ස්පර්ශ ආයතන හය ස්පර්ශ ආයතන හරි ඇතිවීමත් නැතිවීමත් දන්නවා නම් දන්නවා නම් ස්පර්ශ ආයතන හය ස්පර්ශ ආයතන හයි ඇතිවීමත් නැතිවීමත් දන්නවා නම් දකිනවා නම් මෙපමණකින්ම දර්ශන විදුද්ධි කියලා ප්‍රකාශ කළා. මේ දුන්න උත්තරෙන් මේ හාමුදුරු සෑහීමටපත්ුනේ නැහැ, සතුටුනේ නැහැ. සෑහීමටපත් නොවී සතුටු නොවී තරම් භික්ෂුන් වහන්සේ නමක් ළඟට ගියා. ගිහිල්ල ඒ ස්වාමීන් වහන්සේගෙන් අහනවා, "එබැවින් මේ ශාසනයේ භික්ෂුවගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද?" ඒ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා යම් කිසි වෙලාවක මේ භික්ෂුව පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය ඇතිවීමත් නැතිවීමත් දන්නවා නම් දකිනවා නම් දර්ශන විසුද්ධි යම්කිසි දැකීම පිළිසිදුයි කියලා කියනවා, ප්‍රකාශ කළා. ඒ දැනගෙන දීමෙන් සතුටුුනේ නැ මේ හාමුදුරුවෝ. මේ ස්වාමීන් වහන්සේ සතුටු නොවී තවත් ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගියා. ගිහිල්ලා අහනවා, "චිත්තවතානුකුවාවසු වික්ඛුනෝ දස්සනං සුද්ධිං හෝති." එවැනි මේ ශාසනයේ භික්ෂුවගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වේද? ඒ හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා යම් වෙලාවකදී යම් කෙනෙක් සතර මහා ධාතුව සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත් දන්නවා නම් දකිනවා නම් මෙපමණකින්ම දර්ශන විසුද්ධිය කියලා කියන්න පුළුවන්. ධිට්ඨි සම්පන්නයි කියලා කියන්න පුළුවන්. අනේ ඒකන විසඳීමේ සතුටුනේ නැහැ මේ ස්වාමීන් වහන්සේ. සතුට නොවි තවත් ස්වාමීන් වහන්සේ ළඟට ළඟට ගියා. ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේගෙන් අහනවා, "මේ සාසනයේ භික්ෂුවකගේ දර්ශන විශ්ෂතිය පොතනකින් වෙනවද කොපමණකින් වෙනවද කියලා. ඒ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා යම්කිසි සමුදේකම සම්බන්ත නිරෝධකම සමුදේ ස්වභාව කොට යමක් කියන මේ සියල්ල නිරෝධ කරන ස්වභාවයෙන් යුක්තයි කියලා දැක්කොත් දර්ශන විශ්ෂතිය. ඒ උත්තරේ සතුටුයි. සතුට නොවි මේ විසුමහත්ගේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ කියනවා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මට ප්‍රශ්නයක් ඇති වුණා කොහොමද විසුමහත්ගේ දර්ශන විසුද්ධිය වෙනවා කියලා. ඒ ප්‍රශ්නේ ඇතුළම මම එක්තරා ස්වාමීන් වහන්සේට ළඟට ගිහින් මේ ස්වාමීන් වහන්සේට මේ විදිහට උත්තර දුන්නා. එතනින් සතුට නොවි මම මෙතනට ගියාම ඒ ස්වාමීන් වහන්සේ මේ ප්‍රකාශ කළා. එතනින් සතුට නොවි මෙතනට ගියාම මේ විදිහට ප්‍රකාශ කළා. එතනින් සතුට නොවි වෙනතනට ගියාම මෙහෙම ප්‍රකාශ කළා. ස්වාමීන් වහන්සේ දර්ශන විදිහ වෙනවද මේ කවුරු ප්‍රකාශ කරන මේ ධාරි කියලා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුවට උපමාවක් ප්‍රකාශ කරනවා. අර ස්වාමීන් වහන්සේලා තම තමන්ගේ දර්ශන විද්‍යාව ගැන පිළිනුකුවේ දැනගන්න ඒ උපමාව තමයි කිංසුක උපමාව. කිංසුක කියන්නේ කෑලගහ. කෑලගහට උපමා කරලා මහා කැලගහ කියන එක නොදැක්ක නොදුටු කැලගහ එක නොදන්න නොදුටු එක්තරා පුද්ගලයෙක් කැලගහ කියලා අහනවා. කැලගහ දැකලා කැලගහ දැකලා එක්තරා පුද්ගලයෙක් කැලගහ දැකලා දැක්ක කියන පුද්ගලයෙක් දෙන්නලා අහනවා ඔබ කැලේක ප්‍රකල්පය කියන්නේ. ඔව්. කැලේක කියන්නේ මොන වගේ එකක්ද? මෙයා කියනවලු ධාර්මීය කනවා වගේ. ඒ කියන්නේ පිච්චෙන කළු පාට අඟුරු පොටයක් වගේ එකක් තමයි කැලේක කියලා කිව්වා. මෙයා දුන්න උත්තරේ සතුටු නෑ. සතුටු නොවි කැලේක දැකලා කියනවා කියන්නේ තව පුදුකලෙක් වෙනවා. දෙන්නෝ හාම ඔබ කැලේක ප්‍රකල්පය කියන්නේ. ඔව්. මොනවාගේද කැලගහ කියන්නේ? කැලගහ කියන්නේ රතු පාටට හරියට ග්‍රස් දැල්ලක් වගේ එකකට තමයි කැලගහ කියලා කියන්නේ. රතු පාට මස් දැල්ලක් වගේ පොතු තියෙන ගහකටයි කැලගහ කියන්නේ කියලා කියනවා. ඒ උත්තරෙන් සතුටු වෙන්නේ නැහැ. සතුටු වෙන්නේ නැතුව කැලගහ දැකලා තියෙන තව දැකලා තියෙනවා කියන තව කෙනෙක් කියන්නේ. ඔබ කැලේක ප්‍රකල්පය කැලේක කියන්නේ මොනවාගේ එකක්ද? කැලේක කියලා කියන්නේ පැසුණු කරල් ඇති ගැලවිච්ච පොතු ඇති මාරි ගහක් වගේ එකකටයි කියලා කියනවා. ඒකෙන් සතුටු වෙන්නේ නැහැ. කැලේක ගහ දැකලා කියනවා කියන තව කෙනෙක් කියනවා. ජෙනරල්ව ඔබ කැලේක ප්‍රකල්පය කියන්නේ ඔව් දැකලා කැලගහ කියන්නේ මොන වගේ? අතුපත්තක විහිදී ගිය පිටතම මහතුරු ගලට වැදුණු මුගගහ පොලියකට කැලගහ කියන්නේ කියලා. මහා අර කැලගහ මොන වගේද කියලා අහනකොට එක එකන උත්තර දෙනකොට කැලගහ ඉදතුමම තමන් තමන් දැක්ක පරිදි උත්තර කළා කියලා අපිට වෙනවා. මොකද මේ වෙලා තියෙන්නේ කැලෑව කපලා එක්තරා මනුස්සෙක් නවදෙන හේනක් කරනවා. કોઈ හේන තියෙන ගහ කපනකොට ඔය අතර කැල ගහකුත් තිබිලා කැපෙනවා. ඉතින් හේනට ගිනි තියෙනකොට අර කඳු වාලා තිබුණු අතු කැඩලා තිබුණු කැලගහ අර ගිනි කොටට වහගෙන පිච්චල කල්නුවක් වගේ තමයි එන්නේ. ගිනි ගැට එන්නේ තිබුණේ. ওই හේනේ ඇවිදින්න යනකොට මේක පෙන්වලා මේක මොකද කියලා හිතුවම මම ඔය කැලේකට කියලා තමයි කිව්වේ. ඉතින් මෙයා දැන් දැනගත්තේ කොහොමද අර කැලේ ගහ කියන්නේ පිටිච්ච කර්මක වගේ එකක් කියලා තමන් දැකපු දේ අරයට කිව්වා. පහු කාලෙදී වැස්ස වහිනකොට යට මුල් හොඳට තියෙන හින්දා පොළවේ ඕජාසාරයේ ඉවරගෙන මේක තලු ගාලා අතුරු කිලි ගාලා වටේට අලු පුතු ඇවිල්ලා නාකහක පාද දළු පුතු කියන කාලෙට කෙනෙක් මේ හැරිදින්න යනකොට මොකද්ද මේ ගහ? ආවෝ කෑන ගහ. ඉතින් මෙයාගේ කෑන ගහේ දැකීමොත් එබඳු ගියා එයා දැකපු විදිහට කිව්වා. ටික කාලයක් යනකොට මේ ගහ හොඳට ලොකු වෙලා කරුත් හැදිලා වටේ ගැළපෙන මට්ටමේ පුතුත් හැදිච්ච ගහ දැකෙනකොට මේ ගහ මොකද කියලා මම ඕක දිගෙන කෑලා කිව්වහම ඒක දැකපු කෙනා ඇවිල්ලා කිව්වා කෑද ගහ මේ බොරු. අවුරුදු ගානක් ගියාට පස්සේ මේ කෑලා මේ ගහ දැකන මොකද කියන කව කෑලා. එයා කිව්වා මේක නුදු ගහක් වගේ එකක්. කෙනා කෙනා හතර දෙනා බොරු කිව්වද? නෑ, තමන් දැකපු දේ කිව්වා. එයාගේ දැක්ම යම් බඳුක කැලගහ ඒ සමීපතු මොමයි. ඒ වගේ මහන කෙනා කෙනා මේ ධර්මයේ දැක්ක පරිදි දර්ශන විසුද්ධිය කිව්වා. එයා දැකෝ පරියා යම් තේද ධර්මයේ ඉබතු මොමයි. ඒ නිසා මේ කවුරුවත් බොරුවක් කිව්වේ නෑ. ඔක්කොම කිව්වේ තමන් දැකපු න්‍යාය පිළිතුරක් පරියාය පිළිතුරක් ඒ ධර්මතාවයමයි දර්ශන සුද්ධිය තම තමන් ලබාගත් ආකාරයේදී ඒකයි වෙනස් වෙනවා. කෙනා කෙනා සෝවාන් වෙන නැත්නම් ත්‍රිවිධ සම්පන්න වෙන මාර්ගයේ උපදව ගන්න එක එක න්‍යාය තියෙනවා. හැබැයි මාර්ගයේ බොහෝ න්‍යාය නැහැ. මාර්ගයට එන්න ක්‍රම තියෙනවා. මේක පිළිනලා මේක පිළිනලා බුදුරජාණන් වහන්සේ උපමාවකු දේශනා කරනවා. මහරණේ එක්තරා රජෙකුට ප්‍රාන්ත ප්‍රදේශයක නගරයක් තියෙනවා. ප්‍රාන්ත නගරයක් තියෙනවා. මේ නගරේ තියෙනවා දොරටු හයක් සහිත මහා ප්‍රාකාරයක්. වටේට දියාගල් වලින් ආරක්ෂා කරලා ආරක්ෂක අට්ටාල හිටවපු දොරටු හයක් තියෙන ප්‍රාකාරයක් තියෙනවා. ඔය ප්‍රාකාරයේ වටලුච්ච නගර මැද්දේ ඔය ප්‍රාකාරයේ දොරටු හයේ දක්ෂ වික්ත පඬිත දොරටු පාලිතු තියෙනවා. රජේට මිතුරු දන්නා හඳුනන අය ඇතුළු කරන්ට හතුරු නොදන්නා නොහඳුනන අය බැහැර කරන දක්ෂ වික්ත පඬිත දොරටු පාලිතු තිබුණා. ඔය රටේ රජුරෝ නගරේ මැද්දේ තියෙන හතර මම හන්දියක කරපු ගෙයක් ඇතුලේ තමයි ඉන්නේ. ඔය කාලේ උතුරු දිශාවේ ඉඳලා ඉතාමත් වේගයෙන් ගමන් යන්න පුළුවන් පණිවිඩ කරුවෝ දෙන්නේ පණිවිඩයක් අරගෙන එනවා. ඇවිල්ලා දොරටුව ළඟට ඇවිල්ලා නගර හිමියගේ අහනවා, මේ නගරේ ඉන්න මේ දොරටු පාලයාගේ අහනවා, මේ නගරේ නගර හිමියා කොයිද කියලා. ඊට පස්සේ කියනවා නගර හිමියා නැද සිව්මන්තලේ ඉන්නවා. හතර මන් සංගීයක කළ ගෙයක් ඇතුළේ මේ සීගල දූත යුවළ දොරටුපාලයාගේ මහලා තමන් ගෙන පණිවිඩයේ ඌ ආකාරයෙන් ඌදී ඌ ආකාරයෙන් පණිවිඩයේ නතර ගිනියට කවරලා දීලා ආවගේම ආපෝ යනවා. දකුණු දිශාවේ ඉඳලා සීඝ්‍ර දූතය වලක් තියෙනවා. සීඝ්‍ර ගමන් ඇති පණිවිඩ බඩු දෙවි සීඝ්‍ර දූතය වල. දොරටුපාලයාගේ මහා නතර හිච්ච පොයිද සාමි නගර හිමියා මේ නිර්මාණ කළේ ඉන්නවා. නගර හිමියට ඌ පරිදි වචනය පවරලා දීලා ආවගෙම යනවා. නැගෙනහිර දිසාවෙන් බටහිර දිසාවෙන් මනුෂ්‍ය කබල වෙනවා. දොරටුපාලයාගේ මහල ආතවරු නගර හිමියට පවරලා දීලා ආවගෙම යනවා. මහණෙනි අර්ථය හඟවා අර්ථය ප්‍රකාශ කිරීම පිණිස මම මේ උපමාවක් කළා කියලා. මහණෙනි දොරටු හයක් ඇති ආරක්ෂ දියාගල් ආරක්ෂක අට්ටාල සහිත දොරටු හයක් ඇති තාත්ත වගේ ළමයි මේ හැමන දිවනාසයේ ළමයිගේ මනස කියන්නේ ආගමයි. මම මේ නගර කියලා කිව්වේ නගර කියලා කිව්වේ තම තමන්ගේ ශරීරයට නම. දෙමාපියන්ගේ දේහයක් වෙන්නේ නැතුණු කැම්බී මහදීන් කවරණ ගමන් නාවන් අනුවන් පළඳවන් කියලා පෝෂණය කරන්න විදිහ මේ ශරීරයට නමක් තමයි මොකද මේ නගරේ. ආරක්ෂක දියාගල් අට්ටාර පහිත දුරුක හයක් කියන තාප්පේ වගේ තමයි ඇහැකට විවනාසයේ ශරීරයේ කියන මානසිකේ ආයතනය. ආරක්ෂක දියාගල් අට්ටාල කියලා කියන්නේ දුරට වලින් හැරෙන්න වෙනතනකින් මේකට පණිවිඩ ගෙනියන්න බෑ ඇතුළෙන්න බෑ කියන එක කියන්නේ. ආරක්ෂක දියේ අගල් වෙනවා අට්ටාල වෙනවා කියන්නේ මේ තාප්පේ නගරට ඇතුළෙන්න වෙන දැනක් නෑ දුරට වලින් හැරෙන්න. දොරටු හය කියන නම දොරටු හය තමයි මොකද්ද? ඇහැ කන දිව නාසය ශරීරයේ මනස. මේ දොරටුවේ ඉන්නවා දන්නා හඳුනනාය ඇතුල් කරන නොදන්නා හඳුනනාය බැහැර කරන දක්ෂ ව්‍යක්ත පණ්ඩිත දොරටුපාලය කියලා කියන්නේ මහන්නේ සිහියට නම. සිහියට ශීඝ්‍ර දූත යුවල කියලා කිව්වේ වේගවත් ගමන් ඇති පණිවිඩ කරෝ දෙන්නා කියලා කිව්වේ සමත විදර්ශනාවන්ට නම. සමත විදර්ශනාවන්ට නම සියුම් මැද සියුම් මනසල කියලා කිව්වේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුට නම. සියුම් මනසලේ ඉන්න නගර හිමියා කියලා කිව්වේ විඥාණයට නම. නගර හිමියා කියලා කිව්වේ විඥාණයට නම. ඌ වරදි වචනය පවර්ණ දෙනවා කියලා කිව්වේ නිවනට නම. ආමගින් ආපෝ යනවා කියලා කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගයට නම කියලා බුදුරජාණන් වහන්සේ මේ උපමාවට උපමේය. අපේ ජීවිතයෙන් අරමුණු දකිනකොට සමත විදර්ශනා කියන ධර්මතා දෙක උදව් කරගෙන සිහිය නැමති දොරටුපාලය හරහා කෙනෙන්න අරමුණේ ඇත්ත ඇති හැටිය නගර හිමියන්ට පණිවිඩය පවරලා දෙනකොට නිවනේ පණිවිඩයයි පවරලා දෙන්නේ පෙනෙන දේ තුළම විදර්ශනා කරනවා නම් දකිනවා නම් ඌපරදි පෙන්නවා නම් මේකයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ කියලා ඉතාම ගැඹුරු අර්ථය බුදුරජාණන් වහන්සේ දේශනා. මෙන්න මේ ටික හරියට අපි තේරුම් ගන්න
පින්වතුනි අද අපි මේක අපේ ජීවිතයෙන් බැලුවොත් එක්තරා රජ කෙනෙකුට ප්‍රාන්ත ප්‍රදේශයක නගරයක් තියෙයි දොරටුවක් තියෙනවා ඒකත් අත්තාලේ තියෙනවා හැබැයි ඒ දොරටුව අද දවසේදී ඉන්නේ අදක්ෂ අව්‍යක්ත මෝඩ අදක්ෂ අව්‍යක්ත මෝඩ දොරටුවාලේ තමයි අපි කියලා කියන දොරටුවාලේ මෙයා හිතේෂියාය විතරක් ගන්න අයිතේෂියාය අනිකරන දන්නේ නැහැ එන්නේ කවුද එන්නේ කොච්චර ඔක්කොම අතුල් කර ගන්න ඇසිද්‍රිවිදට එන ඇතුළට නගර හිමියන්ට බවගත වෙන ඕන මෙන්න මේ විදිහටයි පණිවිඩේ එහෙම දන්නේ නැහැ ඌපරදී පිළියන්ට ඕන එහෙම දන්නේ නැහැ එතකොට ඉස්සෙල්ලාම සභාවෙන් අව්‍යක්ත අදක්ෂ මෝඩ දුරුටුපාලේ තමයි දුරුටු ලියාගෙන ඉන්නේ ශීඝ්‍ර ගමන් ඇති දූදේ වල නෙමෙයි කියන්නේ මන්ද වූ ගමන් ඇති දූතය වල තමයි කියන්නේ ඒ දූතය වල අවිද්‍යා භව තණ්හා කියන දූතය වල යදා තියෙන්නේ මේ දූතය වල දොරටුව ළඟට ඇවිල්ලා නගර හිමියට වචනේ පවරදින ඌපරදින වී නොඋදයක් අද ඇස්තිදිරි පිටට හම්බ වෙන රූපය යම් විදිහකටද දැනගන්නේ දැනගෙන අවසන් වෙන්නේ ඒ දැනගන්න තමයි හදේවස්තු රූපය අසුරු කරගෙන කියන අපි කෙටින් කියන්නේ දෙකම නැත්තම් පටි ආපු තෙලියෝ වායු කියන සතර මහා ධාතු අසුරු කරගෙන කියන මනෝ විඥානයක් තමයි ජීවමන්තලේ නගරින් යටක කිව්වේ යම පෙනෙනකොට පෙනෙනදී දැනගන්න කමට තමයි නගර හිමියට වචනේ පවරලා දෙන්නවා කියලා කියන්නේ. අද අපි වචනේ පවරලා දෙන්නේ කෝ විදියට නෙවෙයි නෝදී. අපි අද වචනේ පවරන්නේ පෙනෙනදී තුල චක්කු මනත්ත රූප මනත්ත කියලා අනාත්මේ විදහාම දේශනා කළාට සත්වයෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා ආත්මීයෝ දේවල් කියනවා ආත්මීයෝ දේවල් ඉන්නවා කියන පණිවිඩේ නෙවෙයිද බලන්න කොහොමද ඇහැට පෙනෙන දෙයට අපි අද පවර්ලා දෙන්නේ නගල ඉන්නට වචනේ ඇහැට පෙනෙනකොටම සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන පණිවිඩේ නෙවෙයිද බලන්න දෙන්නේ ඒ කියන්නේ අවිද්‍යා භවතන්නා කියන දූතය වල අව්‍යක්ත දොරටුපාලය හරහා නෝ දෙයක් තමයි පරවල දෙන්නේ ආත්මීය දෙයක් සැපවත් දෙයක් මොනවද සැපවත් දෙයක් ඔගලන්ට කිව්වොත් කවුරු හරි එක තැනක දිවයින අත්නවා ඒ දිවයිනේ චිත්‍රපට දෙන්නනවා සිනමා මාලාව දිනවා සංගීත පදර්ශන දිනවා කෑම බීම ඕන තරම් පළතුරුද කැබිනෙත එක එකගේ ආහාර පාන ඊට පස්සේ සුව පහසු වාහන ඊට පස්සේ එක වගේ ක්‍රීඩා උත්සව උද්‍යාන අලංකාර මවුලතු කියලා කිව්වොත් යන්න හිතෙන්නේ නැද්ද මේ දොරටුවට එහා පැත්තේ ඕගොල්ලන්ට පෙනෙන දේ ඕගොල්ලෝ කවරලා දෙන්නේ ගෙවල් තියෙනවා මිනිස්සු ඉන්නවා වාහන තියෙනවා උද්‍යාන තියෙනවා මගුල් ගෙවල් තියෙනවා යාන වාහන තියෙනවා හයිබ්‍රිඩ් තියෙනවා එතකොට බෙන්ස් කාර් තියෙනවා ඕවා නිමේද කවරලා දෙන්නේ දැක්කහම ඉන්න බෑ දුවන්න හොයාගෙන දුවන්න හිතන පණ නෙමෙයිද කවරලා දෙන්නේ කියලා බලන්න සැප වූ දේවල් තමයි කවරලා දෙන්නේ දුක තියෙන එකක් වෙනවද බලන්න තියෙන මොන සංගීත සම්දර්ශන තියෙනවා චිත්‍රපට තියෙනවා වීඩියෝ තියෙනවා DVD පට තියෙනවා මෙහෙම මෙහෙම චිත්‍රපට තියෙනවා මෙහෙම මෙහෙම දැවුවම හොයාගෙන දුවන්න හිතන විදිහ පොයින්ට් ටිකක් තමයි පවරලා දෙන්නේ බලන්න දැක්කේ ඊට පස්සේ නිත්‍ය වූ දෙයක් තමයි පවරලා දෙන්නේ දකින්න ඉස්සෙල්ලා නිබඳු නිබඳු දේ තියෙනවා. තියෙන දේවල්ම පෙනෙන්නේ, පෙනෙන දේවල් කියනවා කියන පණවිඩේ යාගන්න. ඇහෙන කනටත් එහෙමයි. නිබඳු නිබඳු සංගීත තියෙනවා. නිබඳු නිබඳු ශබ්ද තියෙනවා. ආයතන හයින්ම හම් වෙන පණවිඩේ නිට්ටියු සැපෝ ආත්මෝ සුභෝ විස්තර ටිකක් තමයි නගරේකට බලන්න දෙන්නේ. ඇයි නගරෙහිම යව නගරේ තාකාරි මේ දොරටුලි මෙහාට ගන්න. එහාට ගත්තහම ඇහැට ඇතුළත තමයි නගර තියෙන්නේ. මේ තමයි දොරටු. දොරටුලි මෙහාට තමයි රූප තියෙන්නේ. මේ දූත යුවල කණිඩේ ඉන්නේ ඇහෙන් එළියට නගරෙහිම ගන්න විදිහට. ගත්තහම ඕගොල්ලෝ ඉන්නේ නගරේ නෙපිට රජුගේ හැමදා නගරේ නෙපිට රූපේ තමයි ගැහෙන්නේ. එතකොට මේ ගේන්නේ හතුරුන්ගේ පණවිඩ කරුමි කැවිලා තියෙනවා. අපේ දුරුකුමලයා හඳුනන්නේ නැහැ මේ හතුරුන්ගේ පණවිඩ කරුමි කියලා. එයා කෙලින්ම අපේ රජු වගාවට එවනවා. රජු රෝන් මේ පණිවිඩය අහගත්තම රජු රෝන්ට ඉන්න ආසනේ ඉන්න බැරි දුවන්නම තමයි හිතේ. රජු රෝ නගරේ නැහැ දුවන්න. ගියාට පස්සේ මොකද වෙන්නේ? රජු රෝන්ට හතුරු පාරවල්, කිනිති පාරවල්, කිහිප පාරවල්, ආමක පාරවල් තමයි වාදී. අන්තිම මොහොත දුකගේ ආමල දුක සහෝදරයා සහෝදරී ඥාති හිතේසි ඥාජය තුරු ප්‍රශ්න ගැටළු නිඳා අපහස තමයි ඔයගලන්නේ ద్వාර හරහා විඳින්න වෙන්නේ. නගරෙමිය නගරෙම පිටට ගත්ත එකටයි මේ දුක්ติක ඔයගලන් ජීවිතේ තියෙන්නේ. ඒකට හේතුව මෙහෙමයි අපේ ජීවිතේ තියෙන්නේ. දැන් මේක නිර්මාණය කරගන්න ඕනේ අපි වෙනස්ව. දක්ෂ වික්ත පඬිත් දොරටු පාලෙක් සබා ගන්න ඕනේ ඉස්සෙල්ලා වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. මේ නගරේ නගරෙහිමියට නගරේ නගරෙහිමියා ඉන්නවා. මෙයා නගරෙන් එළියට ගිහිල්ලා සතරට හසු නොවන විදිහට ඔබ බලා ගන්නට ඕනේ. දක්ෂ වික්ත පඬිත් දොරටු පාලෙක් තියා ගන්නට ඕනේ. ගෙනෙන පණිවිඩ කරවෝ බොරුවක් නොකිය තත්තු පරිදි නගරෙන් තාපේ ගහා පැත්තේ පවතින සැබෑම විස්තරය නගරින් කියන කෙනෙක් වෙන්න ඕනේ. මේ යන්න හිතෙන්නේ නැති විස්තරයක් දෙන කෙනෙක් වෙන්නට ඕන. සමත විදර්ශනාර්ථය ඒක වෙන්න නම් විමුතුනි ඌ පරිදි වචනය බවම දෙන්න ඕන. සමත විදර්ශනා කියන පණිවිඩ කරුවා ඌ පරිදි වචනය බවම දෙන්න. එතකොට මේ ආයතන හයට ගත ගන්න යන්නේ ඌපරිදි වචනය පවරලා දෙන්න නම් ඌපරිදි දැනගෙන තියෙන්න ඕනේ නේද? ස්පර්ශ ආයතනය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක්, අසුභ දෙයක්. ස්පර්ශ ආයතනය කියන්නේ ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමන, උපායාස, රාග, දේශ, මෝහ, ස්වභාව කොටස් ධර්මය කියන පණිවිඩය ඌපරිදි පවරලා දෙන්න ඕනේ. එහෙම දුන්නොත් තමයි නගර හිමියා පිටට යන්නේ නැත්තේ. ඒ ඌපරිදි වචනේ පවරලා දෙනවා කියලා කියන්නේ නිවර්තනවා. ආමගින්ම යන්නට ඕන. ඇහැට පෙනෙන දේ, ඇහැට පෙනෙන දෙයින්ම අවසන් වෙන්නට ඕන. අදාති ආමගින්ම අනිත් පැත්තේ යන්න. ඇහැට පෙනුනොත් කණෙන් තමයි පිට වෙන්නේ. කනට ඇහුනොත් ඇහෙන් තමයි පිට වෙන්නේ. ඒ කියන්නේ මේ පෙනෙන දේ සද්දේ යැහෙන්නේ ඇහෙන සද්දේ පෙනෙන්නේ කියලා පටන් ගන්න එකකින් අවසන් වෙන්නේ නැහැ. පෙනෙන දෙයින්ම අවසන් වෙන්නේ. පින්මුතුනි දක්ෂ්‍යක්ත පඬිත් දුරුපාලේ හදාගෙන ශීඝ්‍ර දූත යුවලක් නිර්මාණය කරලා ඌපරිදි වචනය පවර්ලා දෙන්න නම් එයා දර්ශන විසුද්ධියක් කියන කෙනෙක් වෙන්න ඕන. එයා දික්ති සම්බන්ධ කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් මේ ආයතන හරහා ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගේ හදාගත්ත කෙනෙක් වෙන්න ඕනේ. ඒකයි දික්ති සම්බන්ධ කෙනාගේ කෙනාටයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ කියන වචනේ ඌපරිදි වචනේ පවර්ලා දෙන්න පුළුවන්. ඔගොල්ලෝ හිඟන්නේ හරි කවුරු හරි අපේ ජීවිතේට ආවොත් එයාට අපිට යමක් දෙන්න පුළුවන් වෙන්නේ අපි අපිට යමක් තිබුණොත් නේද? නැත්තම් දෙන්න පුළුවන්ද? ඌපති වචනේ පවර දෙන්න ඌපති යම තමන්ගව තියෙනවද කියලා බලන්න. නගරණියට ඌපති පවර දෙන්න ඌපති යම තියෙනවද කියලා බලන්න. තියෙනවා නම් ඒක පවර දෙනවා. නැති හින්ද තමයි අපි ගම ඉන්නකේ නැති වෙන්නේ. කිනුතු ඌපති වචනේ පවර දෙන්න නම් ඔගලට දර්ශන සුද්ධියක් තියෙනවා. දර්ශන සුද්ධිය ගැන අහගත නුවණක් තියෙනවා. කල්යාණ මිත්‍රාසල සත්‍යධර්මස්වරණේ දර්ශන සුද්ධිය ගැන අහගන්නට ඕනේ. අහගත දර්ශන සුද්ධියට අනුවයි ඔගලෝ නතර හිමියගේ පණිවිඩේ බවලා දෙන්නේ. එතකොට යාලුස්ථායක මාර්ගයේ නිර්වාණය වෙන්නේ. කොහොමද දර්ශන සුද්ධිය අපි ගාව ඇති කරගන්නේ? ඕගලන්ට තේරෙනා ස්පර්ශ ආයතන හෝ ආයතන හයත් හයේ ඇතිවීමත් නැතිවීමත් දකින්නවා නම් ඔන්න ඌපර්ති බබල දෙන්න පුළුවන්. ඔය වචනේ දැනගන්න එක නෙවෙයි ජීවිතේ දැනගන්නට ඕන. පංච උපාදානස්කන්ධය උදේකයි සතර මහා ධාතුවේ ඇතිව නැති මුකුණවකකින් දන්නවා. දැන් මම ඕගලන්ට කියලා දෙන්නේ දෙන්න හදන්නේ දර්ශන විසුද්ධිය ඇති කරගන්න කොහොමද කියන එක. දර්ශන විසුද්ධිය ඇති කරගන්න හැටි කිව්වහම ඕගලට දැනුමක් එනවා. එදා ඉඳලා මේ දැනගත්ත විදිහට ඌපරිදි වචනේ පවර්ලා දෙන්න නගරේණියට ඕගොල්ලෝ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩමින් ජීවත් වෙනවා. මේක කැලේ යන්න ඕනේ භවනා කරන්න. එක තැනක ඉඳගෙන ඉන්නකොට කරන එකක් හෝ හිස් බවක් හෝ ආරමුණු දිදිදි යන එකක් හෝ ආරමුණු නැති වෙන එකක් හෝ නෙමෙයි කියන්නේ. ඌදී ඌ විදිහට දකින්න එකට මම ඕගලන්ට මට ඕන තැනක ජීවත් වෙන්න නම් මට පහසුයි කියලා හිතෙනවා. ඕගලන්ට තේරුම් ගන්න එක සතර මහා ධාතුව සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත් මම කියලා දෙන්නේ. සතර මහා ධාතුව සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත් කියලා දුන්නාම කිමුතුන්ට ඕනම කෙනෙකුට පංච උපාදානස්කන්ධ දෙකේ ඇතිවීමත් නැතිවීමත් වෙන්නේ මෙහෙම නේද? ස්පර්ශ ආයතනයත් දෙකේ ඇතිවීමත් නැතිවීමත් වෙන්නේ මෙහෙම නේද? සමුදේ ස්වභාව කොට ඇති කිව්වහම සමුදේ කියන්නේ මේ ධර්මතාව ටිකට නේද? නිරුද්ධ වෙනවා කියලා කියන්නේ මේ ධර්ම නිරුද්ධ වෙනකොට නේද? උත්තරේ අර්ථය එකයි වචන විතරක් වෙනස් කියලා නෝනක් කියනවා. අපි දැන් බලන්න හදන්නේ සතර මහා ධාතුව සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත්. කෙනෙක් දර්ශන විසුද්ධියට පත් වෙන හැටි එතකොට තමයි රූපවල වැඩෙන පාරල දෙන්න පුළුවන්. සතර මහා ධාතුව සතර මහා ධාතුවේ ඇතිවීම නැතිවීම මෙන්න මේ කියන හතර දර්ශනයයි ඉතාමත් ගැඹුරු තර්කගත විතර්කගත තර්ක විතර්කගත ප්‍රඥාවකින් ග්‍රහණය කළ යුතුයි. ඒ නිසා හොඳ අවුරුදි බවකින් හොඳ උපමනාවකින් මේක අහන්න. ඇහුවාම ඕගොල්ලන්ට ඇත්තටම යමක් තේරෙයි මේක ඇත්තද කියන එක. මේ කෙනෙක් ධිට්ඨි සම්පන්න වෙන්නේ මෙහෙමයි කියන උත්තරේ උකට තියන්නේ. සෝවාන් වෙන්න ඉක්මනට ඕන හොඳට අහන්න. හැබැයි මම කියන්නේ සෝවාන් කියලා ඕගොල්ලෝ තමයි දන්නේ සෝවාන් මොනවාද කියලා. හොඳයි. සතර මහා ධාතුව සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත් තමයි දැන් අපි කියන්න හදන්නේ. සතර මහා ධාතුවේ ඇතිවීමට හේතු පහක් තියෙනවා. නැතිවීමට හේතු පහක් තියෙනවා. මේ පංච උපාදානස්කන්ධයේ උද්‍යවඥාණයම තමයි. පංච උපාදානස්කන්ධයේ ඇතිවෙන්න හේතු පහක් තියෙනවා, නැතිවෙන්න හේතු පහක් තියෙනවා කියලා අහලා තියෙනවා නේද? අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර, නිබ්බති ලක්ෂණ නොදැකීම කියන ධර්මතා පහන්ට රූපය ඇතිවෙනවා. ඒ වගේම වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ධර්මතා ටිකට කොයි පහ ඇතිවීම නිසා ස්කන්ධ ටික ඇතිවෙනවා. අවිද්‍යාව නැති වුණොත්, කර්ම නැති වුණොත්, තණ්හාව නැති වුණොත්, ආහාර නැති වුණොත් මේක හටගන්නව නේද කියලා ඉදීම දන්නවා නම් මේ ස්කන්ධ පහ නැති වෙනවා. ඇතිවීමට 25යි නැතිවීමට 25යි සමබර ලක්ෂණයක් තිබුණේ. ඒ වගේ සතර මහා ධාතුයේ ඇවිදී ඇතිවීමට ධර්මතා පහක් තියෙනවා. අවිද්‍යා පත්‍යෙන්, කර්ම පත්‍යෙන්, තණ්හා පත්‍යෙන්, ආහාර පත්‍යෙන්, නිබ්බති ලක්ෂණ නොදැකීම කියන පත්‍යෙන් හේතුවෙන් සතර මහා ධාතු ඇති වෙන්නේ අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා, ආහාර නිසා. මේ අවිද්‍යාව, කර්ම, තණ්හා කියන හේතු ටික නිසා නේද රූපේ ඇති වෙන්නේ කියන එක නොදන්නාකමත් නැවත රූපේ හදාගන්න හේතුව. ඒක ධර්මතා පහයි සතර මහා ධාතු රූපේ හැදෙන්නේ. අවිද්‍යාව නැති වුණොත්, කර්මය හෝ නැති වුණොත්, තණ්හාව හෝ නැති වුණොත්, ආහාර හෝ නැති වුණොත් මෙහෙම නේද රූපය හදාගත්තේ කියන එක දන්නවනම් රූපේ නැති වෙනවා. ඔන්න ඕකටයි සතර මහා ධාතුව සතර මහා ධාතුවේ ඇතිවීම නැතිවීම කියලා කියන්නේ. තේරුණා? ওই ටික තේරෙනවා දික්ටි පාපා. දැන් මේ ටික තේරුණා කියලා ඕගොල්ලෝ ධර්මයේ තේරුනේ නැහැ. ඔය කෙල තේරුනේ කිව්වේ මම. ඕකට කියන්නේ ස්කන්ධයන්ගේ උදේවේ දන්නවා කියලා. ස්කන්ධයන්ගේ උදේවේ දන්න කෙල දන්නවා. එච්චරයි මෙතන කියන්නේ. ස්කන්ධයන්ගේ උදේවේ දන්නම ඕගොල්ලෝගේ ජීවිතයෙන් ඕගොල්ලෝ දකින්න ඕන. ඔය වචන ටික දැනගත්තා කියලා ස්කන්ධයන්ගේ උදේවේ දන්නවා කියලා හිතන්න එපා. ස්කන්ධයන්ගේ උදේවේ දන්න කෙල දහම දන්න ඔය වචන ටික දන්නවා. ඔබගේ ජීවිතයෙන් දකින්න ඕනේ මෙන්න මේක නේද? එතකොට උත්තරේ එනවා නගර හිමියට නිවැරදිව පණිවිඩය පවරලා දෙන්න ඕනේ. උත්තරේ එනවා අනිමිත්ත, ශුන්‍යත, අපනිහිත කියන චේතු විමුක්තිය මතුවෙන ස්පර්ශ ආයතනයි. මේ උත්තරේ එනකොට නිවන පණිවිඩය පවරලා ලැබෙන්නේ ඉක්මන අනිත්‍යය කියන තැනින් බැලුවොත් ශුන්‍යත චේතු විමුක්තියෙන්ම සිටිනවා. දුකයි කියන තැන දැක්කොත් අපනිහිත චේතු විමුක්තියෙන්ම සිටිනවා. අනාත්මයි කියලා බැලුවොත් අනාත්මයි කියලා බැලුවොත් ශුන්‍යත, අනිත්‍යයි කියලා බැලුවොත් අනිමිත්ත, දුකයි කියලා බැලුවොත් අපනිහිත. අනිත්‍ය දුක අනාත්ම කියන ත්‍රිලක්ෂණයට ශුන්‍යත, අනිමිත්ත, අපනිහිත කියන තුන් විමුක්ති නිර්වාණය වෙන එක නිවනේ පණිවිඩය කියලා කියනවා. ඒ විමුක්තිය නිසා ලැබෙන නිවන. මේ ස්කන්ධයන්ගේ උදේවේ බැලුවොත් සතර මහා ධාතු, සතර මහා ධාතු ඇතිවීම නැතිවීමත් ඕගොල්ලෝ දැක්කොත් ස්පර්ශ ආයතන හය ඕගලන්ට කෙනෙකුට අනිමිත් ස්වභාවය වැටහෙයි, කෙනෙකුට ශුන්‍ය ස්වභාවය වැටහෙයි, කෙනෙකුට අනාත්ම ස්වභාවය වැටහෙයි. ඒ අනිමිත්ත, ශුන්‍යත, අපනිමිත්ත ස්වභාවයයි චේතු විමුක්ති කියලා කියන්නේ. චේතු විමුක්තිය කුමකටද නිවනට? නිවන් දකින්න බෙද ක්‍රමයක් නැහැ. ඉස්සෙල්ලාම තියෙන්නේ ශුන්‍යත විමුක්තියකට පැමිණීම. ශුන්‍යත විමුක්තියට නිවන ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන ශුන්‍යත විමුක්තිය බලන්න. එකයි මේ කියන්නේ කී අර්ථය. දැන් මම පෙන්වන්න හදන්නේ සතර මහා ධාතුයේ ඇතිවීම නැතිවීම නිවනේ පණිවිඩය ලැබෙන තෙක්ම. මේක අහගෙන දැක්කෝ ස්පර්ශ ආයතනයේ ශුන්‍යතාවය ඔයගලට අත්දැක දෙන්න පුළුවන්. අහන්න පුළුවන් මේ දැනුම. මම ඔයගලන්ට උපමාවක් දෙන්නම්. උපමාවක් කිව්වොත් තමයි ටිකක් සාර්ථකව අමතක කරගන්න පුළුවන්. මන් බණ කියන මේ ධර්මාසන හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු. දැන් මේ ධර්මාසනයම අපි ගන්නු සතර මහා ධාතු පිළිබඳ දකින්න. සතර මහා ධාතු අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිපති ලක්ෂණ නොදෙකීම කියන ධර්මතා පහකින් හැදෙනවනේ. එක්තරා වරු මහත්තයෙකුට දැන් උපමාවක්. මේ උපමාව ඉතල හොඳට දැක්වෙන්නේ. එක්තරා වරු මහත්තයෙකුට ඕනේ වෙනවා ධර්මාසනයක් හදන්න. හැබැයි ලෝකෙ කොහෙවත් එහෙමක නිර්මාණය වෙලා නැහැ. එක්තරා වරු මහත්තයෙකුට ඕනේ වෙනවා පුදුමක් හදන්න. හදන්න ඉස්සරලා මෙයා හිතෙන් හදාගන්නවා රූපය. හිතෙන් හදාගන්නවා රූපය. හිතෙන් හදාගන්න රූපය නම් කරනවා පුටුව කියලා. ඒ හිතේ රූපය සැලසුම් කරනවා සකස් කරනවා හිත ඇතුලේ. මේ රූපය මම හදන්නේ මෙන්න මෙහෙම. පුටු ඇඳට මෙන්න මේ විදිහේ වියගලක් මල් වලක් දානවා. පුටුවේ කකුල් ටික මේ විදිහට හදනවා. අර්ධයක තියෙන ඇඳ ටික මේ විදිහට හදනවා කියලා ඉස්සෙල්ලා හිතේ සැලක්මක් හිතේ රූපයක් හදනවනේ. දැන් මේ කොහෙවත් රූප නැහැ. ඉස්සෙල්ලා හිතේ සැලක්මක් රූපයක් හදනවා. මේ හිතේ හදන රූපයටයි පොතුනි කර්මය කියලා කිව්වේ සංකාර කියලා කිව්වේ. රූපං රූපත්තාය සංගතං අවිසංකරන්ති කී සංකාරෝ. රූපය පිණිස රූපයක් පිළියෙල කළ සකස් කරගන්න එකටයි සංකාර කියලා කිව්වේ. රූපං රූපත්තාය බාහිර සතර මහා ධාතු රූපයක් හැදීම පිණිස හිතේ රූපය පිළියෙල කරන සකස් කරගන්නවා. ඒ හිතේ රූපය පිළියෙල කරන සකස් කරන හිතේ හදාගන්න රූපෙට සංකාරය කියන්නේ. ඒකයි රූපං රූපතා. රූපේ පිළිත රූපයක් පිළියෙල කරන සකස් කරනවා අபிසංකරෝ දිටි සංකාරය. දැන් මේ හිතේ රූපය හැදීම පිළිත හිතේ රූපයක් පිළියෙල කරන සකස් කරගත්තා. මේ රූපේටයි සංකාර කියලා කිව්වේ. දැන් මේ හිතේ සංකාර වෙච්ච රාත්‍රිච්ච රූපයට ප්‍රත්‍යක් තියෙන්නේද? මේ රූපේ තියෙන අවිද්‍යාව කියන ප්‍රත්‍ය නිසායි මේ සංකාර කියන රූපේ තියෙන්නේ. මේ රූපේ කුමක් ප්‍රත්‍ය කරගෙන තියෙන දැන් හිතේ තියෙන පුතුව කියන රූපේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි මේ චිත්තජ රූපේ එකකට පුතුව කියන රූපේ. ඕකේ තමයි ඔක්කොම හැඩතික තියෙන්නේ. තේරෙනවද? දියවැලක් දාන්න ඕනේ, කකුල් දාන්න ඕනේ, ඇඳක් දාන්න ඕනේ කියලා මනෝමය තමයි මේ රූපේ තියෙන්නේ. අවිද්‍යාව කර්ම. මේ පුතුව ලබා ගන්න හදා ගන්න උවමනාවක් තියෙන්නේ තණ්හාව. අවිද්‍යාව කර්ම තණ්හාව. ඔය ටික හින්දා වඩු මහත්යම හද කරන්නේ අඳු මිටි නියම් කියන ටිකක් කරදෙන කැලේට යනවා. ගිහිල්ලා ගහ කපනවා. ගහ කියන එක දිහා බලන්න පොළවේ තියෙන ඕජාසාරය නැතුව පටි ධාතු නැතුව ගහ හදනවද? ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර නැතුව මේ වෘක්ෂයක පැවැත්මක් වෙනවද? සතර මහා ධාතුවේ ඕජාසාරය තමයි මේ රාත්‍රි වල තියෙන වාස ධාතුවේ. ඔය ගහ කපලා ඉරන දැන් මේ සතර මහා ධාතුවේ කැරෙන්නේ. හිතේ තියෙන හැඩේ වලාගෙන සතර මහා ධාතු අවකාශ ධාතුව තුල රාත්‍රි කරනවා. හිතේ තියෙන හැඩේ බලාගෙන අර දී කියන්නේ දැන් කියන්නේ කියන්නේ මෙහි ගහ කුටුවක් හදනවා නෙවෙයි. හොඳට බලන්න ප්‍රපංච නොකොට කෙලෙස් උපදවන්නේ නැතුව හොඳට බලන්න බාහිර තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු අවකාශ කියන පංච භවන්ත ටික විතරයි. ගහ කියන තැනක තිබුණ අන්තර්ගතය පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු හතරත් අවකාශ ධාතුවක් තියෙන්නේ. හිතේ තියෙනවා අවිද්‍යාවත්යෙන් උපද්ද කුතෝ කර්ම නිමිත්ත. ඕක හදාගන්න ඕනේ කමක් තියෙනවා. අවිද්‍යා කර්ම තණ්හා කියන මේ නිමිත්ත නිසා සතර මහා ධාතුව අවකාශ ධාතුව තුල රාශි කරනවා හිතේ තියෙන හැඩයට. ඒකයි ඇඳ එක තැනක් හෝ වැරදුනා විතර වැරදුනා කියලා ආපහු වදන්න. දැන් හරි වැරද්ද බලන්න මනින් දෙක තියෙනවා නේද? හේතුව නේද? හොඳට තේරෙනවා නේද මේ යමකට මැන මැන ඉකරන්න කියන්නේ? හිතේ තියෙන කරත්මට අනුව පිළිතල නැත්තම් මේ රූපේ වැරදුන. අන්තිමට අවිද්‍යා කර්ම තණ්හා කියන කාරණා ටික නිසා සතර මහා ධාතු අවකාශ ධාතුව රාශි වෙනවා මේ විදිහට. ඔන්න අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා, ආහාර නිසා පටිආපෝතේජෝ වායු කියන සතර මහා ධාතුම ආහාර කරගෙන සතර මහා ධාතු රූපය රාශි වුණා. මේ හැදෙයිද හැදෙනවා. අවිද්‍යා කර්ම තණ්හා කියන ධර්මතා ටික නිසා අවකාශ ධාතුවේ සතර මහා ධාතුව රාශි වුණාම රාශි වෙච්ච මේ රූපය දකින්නකොට මේක හදන්න හේතු වෙච්ච ගති ටික ආපෝ මනසේ හිතෙනවා කුතුව කියලා. කුතුව කියලා අවිද්‍යාවෙන් හටගත්ත කුතුව කියන නිමිත්ත, ඒ නිමිත්ත හදාගන්න තියෙන ඕනෑකමක් නිසා සතර මහා ධාතු ටික හිතේ තියෙන සැලකුම තමයි සතර මහා ධාතු ටිකයි රාශි කරන්නේ. රාශි වෙච්ච සතර මහා ධාතුව දකින්නකොට මේක හදන්න හේතු වෙච්ච අවිද්‍යා සංස්කාර තණ්හා උපාදාන භව කියලා නැත්නම් අවිද්‍යා කර්ම තණ්හා කියන ගති ටික හැදිච්ච රූපේ බලාගෙන යෙදෙනකොට ආ කුතුව කියලා තමන්ටම මතක් වෙනවා. හිතේ කියන කුතුව කියන විස්තර ටික ඕනෙකම මත සතර මහා ධාතුව රාශි කළේ. සතර මහා ධාතු රූපය දකින්නකොටම ආහෝ මේ රූපය කුතුවයි කියන ගතිය තමතුළුම යෙදුණා. ඒකයි අවිද්‍යා කර්ම තමා ආහාරයන්ගේ නේද මේක හැදෙන්නේ කියන එක නොදන්නාකම මුල්ලා ආපහු හෙදෙනකොටම හදාගත්ත ටික කියුණා. ඒකයි නිවන් ලක්ෂණ දෙකම කියන කාරණාවෙන් ආපහු හදාගත්ත ටික කියුණා. හිතේ තියෙන කෙලෙස් නිසා සතර මහා ධාතුව රාශි කරගෙන රාශි කරගත් සතර මහා ධාතුව දකින්නකොට මනසේ තියෙන කර්ම කෙලෙස් ටිකම ආපහු යෙදුණා. සතර මහා ධාතුව තේින් නැති වුණා. අන්තිමට පටකමවට වෙච්චදී යකට වෙලා තියෙනවා. පටකමවට මොකද වෙන්නේ? ඉංගතින් පටකමව කියලා කියන්නේ පටවෙදි හදන්න නූල් ගන්න ওই මල්වෙදි ගස් වල හදන පණු වර්ගය. විද්‍රාට වල අක්කල සිය ගණන් ඒ සත්තු ගෝකල්ලා පටවෙදි පට නූල් ගන්න ගියාට කියන. ඒ මල්වෙදි ගස් වල පටපණව හැදුවාම මේ පටපණව ලබුණාම පටපණු ඒ ගහේම කොළ ගානේ ඉදි ගානේ කෝස හදාගන්න. මේ අපිට පටවෙදි දෙන්න දන්නේ නෙමෙයි, ඌ සමනලෙක් වෙන්නයි ඌ කෝසෙ හදාගන්න. මිනිසුන්ට පටවෙදි දෙන්න ඕනේ කියලා නෙමෙයි, අනේ සමනලෙක් වෙන්න මේ අහංතක සත කෝසයක් හදාගන්න. කෝසෙ දෙපත්තත් වහලා ඒක ඇතුළට වෙලා ඉන්නව කාලයක් ඉන්නකොට පණුව ටික 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 සමනලයේ ගල කෝටි විදගෙන එළියට යනවා. ඉතින් තමන්ම වැදපු කෝටිය නිසා පට පණුවට තමන්ටම නැරෙන්න වෙනවා. මොකද සමනලයේ කියලා අදහස් පට පණුව කෝටිය ගැඳ ගන්නවා. මේ කෝටි සහිත පටපම කෝෂි ගැටගත්තහම මනුෂ්‍යයෝ කරන්නේ අර කෝෂ ටික කඩලා තම්බන. තැම්බුවාම අර කෝෂේ තියෙන නූල් ටික කැඩෙන්නේ නැහැ. දිගට නූල් වගේ එනවා. ඒ නූල් අර තමයි පට රෙදි මහා. ඒකයි මිනිස්සුන් වහන්සේලාට පට රෙදි දාන. කොහොම හරි අන්තිම කතාව පටපමට මැරෙන්න ඕනේ උමබදින කෝෂේ. ඒ හිඳ පින්වතුන් දක්වනව දන්නවද ධර්මයේ සංඛාරයට අර්ථ දක්වන්නේ පටපන්න වගේ කියලා උපමා කරනවා. පටිච්චසම්පාදයේ අංගවලට උපමා කරනවා. අවිද්‍යාවට අන්ධයෙක් වගේ සංඛාරයට පටපන්න වගේ පටපන්න උපමාව. අපිම හදාගත්ත සංඛාරය අපිම පැටලෙන නිසා හිතේ හදාගත්ත අවිද්‍යා ප්‍රත්‍යයෙන් පුතු සංඛාරය සංඛාර නිමිත්තටයි නම්කලේ පුතුව කියලා ඒකටයි නැවත නැවත සිටිවිලි පහළ කළ සංඛාරය ඒකට ආයෝහන සංඛාර මේ නිමිත්ත ආයෝහනය කරනවා පැත්තරනවා. මේකට ලියගලක් දාන්න ඕනේ, මේක බුරුතෙන් හදන්න ඕනේ, තේකින් හදන්න ඕනේ. ඇතුවාව මෙච්චර කොටන එකක් වෙනවා. විතර අනන්තයි අපරිමාණයි සංඛාර නිමිත්තර වැස්සේ ආයෝහනය වෙන්න පුළුවන් පැත්තරනවා. මේවා පුතුවගේ නිමිත්ත මත ආයෝන සංකල්ප නිකාන්ති තණ්හා මේක හදාගන්න ඕනෙකම මේ නිමිත්ත කැමැති ඊටපස්සෙ පුතුව හදාගන්න. ඔය කාරණාවනික දැන් බලන්න කලමයි පුතුව නිර්මාණය වෙලා තියෙන්නේ. පුතුව ඒකයි පුතුව නංගලේ සතර මහා ධාතුතුළු ලෝකෙ දැන් මෙහෙම එකක් නිර්මාණය වෙලාම නැහැ. සතර මහා ධාතුවේ මේ හිතේ තියෙන හැඩේ බඳු හැඩයක් කොහෙවත් නැහැ තාම. අවිද්‍යාවෙන් හටගත්ත හිතේ තියෙන නිමිත්තක්, ඒ නිමිත්තටයි පුතුව කිව්වේ. ඒ නිමිත්තයි හැඩකලේ නිවි නොයෙක් නොයෙක් සිටිවිලි වලින් වැක් කරලා ආයෝහනය කළා. ආයෝහන සංකාර ඒ නිමිත්තටයි හදාගන්න ඕනිකම තිබුණු. අවිද්‍යා කර්ම තණ්හා ඔය ටික නිසා ගහක් කපල දීගත්ත කියන තැන පටිගාපෝතිජ වායෝ අවපත් කියන පංච මහභූත ටික තියෙනවා. සතර මහා ධාතු තුළ මේ අවකාශ ධාතු තුළ සතර මහා ධාතුව රාශි කරනවා හිතේ තියෙන හැඩ ටිකට. ඔන්න මේ සතර මහා ධාතු රූපේ මේ විදිහට නිර්මාණය වුණ රූපය ඇතුළත් අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන් සතර මහා ධාතුවේ ඇතිවීම වුණා. ඇතිවෙච්ච සතර මහා ධාතු රූපය බලනකොට එයාගේ මනසෙම ඒ ගති ටික හදන්න හේතු වෙච්ච ගති ටික ආපහු යෙදෙනවා. අනේ පටපොමොට වෙච්ච දේ වෙනවා තමන්ගේම සංඛාරයෙන් හදපු රූපේ බලන්න ඒ සංඛාරයෙන්ම නැවත මනසේ යෙදෙනකොට එයා හිතාගෙන ඉන්නේ මේ රූපේ පුතුවයි කියලා. අන්තිමට සතර මහා ධාතුව පෙනෙන්නේ නැහැ. පුතුවයි කියලා සතර මහා ධාතුවේ ගැදෙනවා. සතර මහා ධාතුව වෙනස් කරනකොට පුතුව කැඩුනා, පුතුව බින්දා, පුතුව ඔබගිනිච්චා කියලා අඬනවා, විලාප දෙනවා, කෑ ගහනවා, දුක් වෙනවා. පටපනව පටපනව විපෝෂය නිසා විනාසුනා වගේ ආයසාව මලං සමුත්තිතං පදුද්ධාය තමේව පාදති ඒවං අතිදෝන චාරීනං සකකමාරි නායති දුක්කති. යකඩින් නැතුණු මලයේ ඒ යකඩින්ම කාල විනාශ කරනවා, වින යකඩයක් තමයි නෑ. ඒ වගේ නුවණ නැති කෙනා උපදවන ලද කෙලෙස් මලයෙන් යාම පිච්චෙනවා. එයා හදාගත් කුටුවෙන් එයාම දුක් වෙනවා. අන්තිමට සතර මහා ධාතුව විපරිණාම වෙනකොට එයාට පෙනෙන්නේ පුතුව කැඩුනා, පුතුව නැසුනා, පුතුව විනාශ වුණා කියලා. සතර මහා ධාතුව තුළ දේවල් කාරණා සත්‍ය පුද්ගලයේ ශුන්‍යතාවයක් තියෙනවා සතර මහා ධාතුවේ. නමුත් ඒ ශුන්‍යතාවය පෙනෙන්නේ නැහැ. ද්‍රව්‍ය කාරණාව සතුට වෙන්න පුළුවන්, ඇලෙන්න පුළුවන් රූපයක් පුතුව තමයි යන සංගෝගේ දකින්නේ. මානසික ඡායක සතර මහා ධාතුව මත පත් වෙලා මේක බොහෝම කියුම් සිද්ධියක්. හොඳට බලන්න. අන්තිමට මෙයා මේ රූපෙ දිහා ඕගොල්ලෝ බලාගෙන ඉන්නේ පුතුව කියලා. යම් වඩුවේ හිතේ තියෙන අවිද්‍යාව, කර්ම, තණ්හා කියන කාරණා ටික නිසා මේ රූපේ රාශි වුණා. රාශිවිත රූපය දකින්න එයාගේ මනසේ ආපෝ මේ ගතට ගියදුනා. එයා මේක ලෝකෙට හඳුන්වලා දුන්නා එයාගේ අවිද්‍යාව නිසා මේක පුතුව කියලා. සතර මහා ධාතුව දැක්කේ අනුන් හෝ කර්ම රැස් කරනවා කියලා කියන්නේ ඒ හින්දා. දැන් අනේ මේ රූපය දකින්නකොට අපි ගලව පුතුව කියලා මේ නිමිත්තක් හදාගෙන අපි තියෙන්නේ. එතකොට දැන් හොඳට බලන්න, ඇස් දෙක ඇරලා හොඳට ඌ පරිදි බලන්න මේ රූපය ඉඳගෙන ඉන්න මේ ධර්මාසනය කියන රූපය යම් දවසක වඩුවේගේ අවිද්‍යාවෙන් හටගත්ත නිමිත්තකට සංහා කරපු නිසා අවකාශ ධාතුවේ රාජ්‍ය වෙච්ච සතරන ධාතු ටික නෙමෙයි. මේ ටික දකින්නකොට ආහෝ පුතෝ කියන එක මනසේ දෙනවා. දැන් අපි හිතුවේ නැති වුණාට මේ රූපය දකින්නකොට අරගෙනගේ අවිද්‍යා සංඛාරයෙන් අපි අරගෙන මේ නිමිත්ත හිතට අරගෙන හිතේ මේක අපි සකස් කරගන්නවා, පිළිල කරගන්නවා. මේකට තමයි පුතෝ කියන්නේ සතර මහා ධාතුයි කියලා. ඒ ධර්මතා පහ උදව් කරගෙන සතර මහා ධාතු දිහා බලන්නේ බලනකොට අපි දිහි කළග බලපු ටිකම පිළිනකොට අපව මනසේ වෙනකොට දැන් අපිටත් පේන්නේ නැහැ. අර බඩු මහත්තයාගේ තිබුණු අන්ධ ඇස් දෙක දැන් අපේ ගලක් ගන්නවා. මේක බෝ වෙන දෙයක්. අන්තිමට ඔක්කොටම මේ ලෙඩේ පැතිකුලා ගිහින් දැන් සතර මහා ධාතු පේන්නේ නැහැ. යථාභූත ඥාන දර්ශනය නැහැ. කෙනෙක් සතර මහා ධාතුව සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත් දන්නවා. දැන් බලන්න අවිද්‍යාව හෝ නොතිබුණා නම් මේ වගේ චිත්තජ රූපයක් වඩු මහත්තේ උපදවා ගන්නෑ. මේබඳු චිත්තජ රූපයක් හිතේ හදා නොගත්තේ නම් එබඳු චිත්තජ රූපයක් නොවුණා නම් සතර මහා ධාතුවේ මේබඳු හැඩයක් ප්‍රාප්ති වෙන්නේ නැහැ. හිතේ නිබඳ රූපයක් හදාගත්තත් මේක හදන්න ඕනෙකම නොතිබුණා නම් ඒ සතර මහා ධාතු රූපයක් අවකාශ ධාතුවේ රාශි වෙන්නේ නැහැ. හිතේ පුතුවගෙන නිමිත්තක් හදාගෙන නිබඳ රූපයක් ඕනේ වුණත් බාහිර සතර මහා ධාතු ආහාර ප්‍රත්‍ය නොවුනේ නම් මේ වගේ රූපයක් අවකාශ ධාතුවේ නැහැ. අවිද්‍යාව හෝ නැති වුණොත්, කර්මය හෝ නැති වුණොත්, තණ්හාව හෝ නැති වුණොත්, ආහාරය හෝ නැති වුණොත් මේ වගේ රූප හැදෙන්නේ. ඕක මම උපමාවයි කිව්වේ. උපමෙය කියලා කියන්නේ ඕගොල්ලෝ හැමෝටම මේ වගේ උපමා ගන්න අපි කාගේ ජීවිතේ සමීප මොනිසා නිවනට සාපේක්ෂව සමීපම අරමුණ තමයි ලොකුම බැම්ම නිසා වෙන දෙයක් නිසා නෙවෙයි නේද ඕගොල්ලෝ හැමෝටම අම්මා කෙනෙක් ඇතිනේ දැන් හොඳට සිහිපත් කරගන්න අම්මා කියලා කියනකොට සිහිපත් වෙනකොට මේ වරු මහත්තයා කුකුලෝ කියලා සිහිපත් කරගත්තාම මේ ඕගොල්ලන්ගේ මනසේ තියෙන කර්ම නිමිත්ත චිත්තජ රූපය රූපං රූපත්තය සංකතං අභිසං කරවති इति සංකාර රූපයේ නිමිත්ත සකස් කළ පිළියෙල කරගත් රූපයක් තමයි දැන් මේ අම්මා කියන රූපය හිතේදී ඔය රූපයට ප්‍රත්‍යක් කියනෝනේ මේකට අවිද්‍යාව ප්‍රත්‍යයයි අවිද්‍යාව ප්‍රත්‍යෙන් හටගත් සංකාර දෙක මේ නිමිත්තට තමයි ඕගොල්ලෝ අම්මා කියලා නම් කළේ හිතේ තියෙන්නේ මේ නිමිත්ත එක යෝගුළු බඳුනු කරන්නේ අම්මට තියෙන ආදරේ දෙන්නේ අම්මා හොඳයි මේ නිමිත්ත ආයෝහණය කරන්න පුළුවන් රැස් කරන්න පුළුවන් අම්මගේ නම මේ හිතේ තියෙන රූපෙ දිහා බලලාම යෝගුළු බඳලා තියෙන්නේ මගේ අම්මගේ නම මේකයි වාසකම මෙහෙමයි අම්මගේ ගම්පලාත් මෙහෙමයි අම්මට පිටතර නෑදෑ ඉන්නවා මේ විදිහ හැකියාවක් තියෙනවා අම්මා මට හඬ දුන්නා ගොඬ දුන්නා නෑවුවා ඇඬුවා බලන්න යම්තා ඒකට ආයෝහණ ලක්ෂණ යුක්තයි රස කරන්න පුළුවන් මේ වට බොහෝ දේ හකස් කරන්න පුළුවන් මේ හොඳට විස්තර අතුල් කරන්න පුළුවන් කියලා බොහොම සෙනෙහස ආදරේ කියන කමක් තියෙයි අවිද්‍යා කර්ම තමයි මේ නිමිත්ත නිසා අම්මා බලන්න ඕනේ කම සෙනෙහසත් එක්ක ඇති වෙනවා ඊට පස්සේ ඕගොල්ලෝ මොකද කරන්නේ අම්මා බලන්න යනවා කියලා කරන්නේ මේ තමන් කැමති වෙච්ච නිමිත්ත කැමති වෙච්ච මේ හැදී තියෙන විදිහට අවකාශ ධාතුවේ රාශි වල තියෙන රූප හොයාගෙන යනවා අවිද්‍යාව කර්ම තණ්හා කියන හේතු උදව් කරගෙන අවකාශ ධාතුවේ ඔය හැදීට රාශි වෙච්ච රූප මිටියක් හම්බ වෙන තාක් යනවා ඕගලන්ට මේ කර්මයට විපාක කියලා කියන්නේ පංච විඥාන විපාකයි කියලා කියන්නේ ඔන්න මේ හැදේට රාත්‍රිච්ච සතර මහා ධාතු රූපේ පෙනෙනවා පෙනෙනකොට මේ රූපේ හදන්න හේතු වෙච්ච ගති ටික ආපහු මනසේ යෙදෙනවා අවිද්‍යාවෙන් අම්මා කියපු විස්තර ටිකයි ඒ සෙනෙහස ආදරේ කියන ගති ටිකයි ආපහු මනසේ යෙදෙනවා ඕගොල්ලෝ හිතන්නේ අම්මා බලන්න ආව දැන් අම්මා දැක්කා කියලා. සතර මහා ධාතුව පිළින්නේ නැහැ. පටපොනව වටපොනව නිසා මැරුණා වගේ අපි සංස්කාරය නිසා ඇද වැටෙනවා. දැන් කන බොන ආහාරයෙන් හැදුණු පටිවි කොටස් 20ක් පින්මුතුනි කේස ලොන් නියදා අම්මා සහර කියන්නේ පටිවි ටික පිළින්නේ නැහැ. අම්මගේ කෙස් අම්මගේ ලොම් අම්මගේ නිය අම්මගේ දත් අම්මගේ හම අම්මගේ මස් කියලා අපේ සංසාරයේ මේ ටික අපි පරාමර්ශනය කරනවා මේකට තණ්හා පරාමර්ශ දිට්ඨි පරාමර්ශ කියලා කියනවා එතන කනගුණ ආහාරයෙන් හැදුණු ආපෝ කොටස් 12ක් යුක්ත රූපය ඇසිදිරි පිටට ආවේ පිට සෙම සැරවලී දහතුල පතුළු මේදතිල් මේවතින ටික ඇසිදිරි පිටට ආවේ එනකොටම මේක හදාගන්න හේතු වෙච්ච gati tikai manasi yetune hikenni amma dakka kiyala me aapo dhatu me ape manasa thiyena drushtiyen paramarchane karanawa hita amma ge ema amma ge sotu tika amma ge kandulu amma ge mudra tika amma ge le amma kiyala pinini nehi satara mahadhatu namuth hondata baluwa දිට්ඨි සම්පන්නය කවදාවත් සතර මහා ධාතුගේ අම්ම දකින්නේ නැහැ. අම්මගේ සතර මහා ධාතු දකින්නේ නැහැ. එයා දකින්න අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියලා මේ පටිච්ච සම්පදාය. හිතේ මුලින්ම අම්මා සිහි කරගෙන අම්මා හොයන්න ඕනේ කියලා තණ්හා වැඩි කරගත්ත දැනට තමයි අවිද්‍යාව පත්‍ය සංඛාර කියලා කිව්වේ. ඒ හින්දා අවකාශ ධාතුවේ මේ හැදේට රාශි විච රූප නිමිත්ත හොයාගෙන යනකොට ඇති දෙවිත සතර මහා ධාතු රූපය හාවා ඒ දෙක තමයි විඥානාම සලකන පස්ස වේදනා කියලා නිමි විපාක ධර්මතාවට ඉස්කන්න ටික ආහාරපත් වෙනවා පෙනෙන කොටම හදන්න උදව් වෙච්ච අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන gati ටික ආපහු මනසේ දෙනවා. ස්කන්ධ පංචකෙ දෙපැත්තේ මේ මනස තියෙන කර්ම කෙලෙස් ටික හදාගන්නයි සතර මහා ධාතුව හදාගත්ත සතර මහා ධාතුවේ මනසේ කර්ම කෙලෙස් යෙදෙනකොට හරියට පෙනෙන්නේ අම්මා බලන්න ආව අම්මා කොහොමද වගේ. දික්ක සම්පන්නය මේක දන්නවා. එයා සතර මහා ධාතුවේ අම්මා දකින්නේ මූලපරියාය සූත්‍රය කියලා අහලා තියෙනවා නේද? මූලපරියාය සූත්‍රය මොනවා කියන්නේ? පටිවියේ පටිවිය හැටියට දකින්න පටිවියේ තමන් ඉන්නවා කියලා හිතනවා. ආපෝවේ තමන් ඉන්නවා කියලා හිතනවා. මඤ්ඤණා කරනවා කියලා කියන්නේ. දැන් මෙයා මේ පටිච්ච සම්පදාය නොදන්න නිසා, ස්කන්ධයගේ උදේ නොදන්න නිසා සතර මහා ධාතුවේ තමන් ඉන්නවා මඤ්ඤණා කරනවා. තමන්ගේ අය ඉන්නවා කියලා මඤ්ඤණා කරනවා. දැන් පටපනවා ඌ ඇති කරගත්ත කෝෂේ නැරෙන්න වුණා වගේ අපි ඇති කරගත්ත සංසාරේ අපිට දුක් විඳින්න වෙනවා. හිතේ තියෙන හිතෙන්ම අම්මා කියන අවිද්‍යාවෙන් කර්ම නිමිත්තක් උපද්දලා අම්මා කියලා ඒක නම් කළා සෙනෙහසාදරික ගති ටිකක් හදාගෙන ඒ හින්දා ඒ හැදේට රාති වෙච්ච සතර මහා ධාතු හොයන්න ගිහිල්ලා ඒකට විපාක හැටියට හම්බ වෙනකොට හම්බ වෙච්ච විපාක තැන තියෙන්නේ කනබුල ආහාරයෙන් හැදෙන රූපය ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනා සංඥා ඒ නාම රූප දෙක නිසා දැනගෙන චක්කු විඥාන ආහාර ප්‍රත්‍යයෙන් අපිට පේනවා කියන තැන ඔය ටික වෙනකොටම ඔය ටික හදන්න හේතු වෙච්ච අම්මා කියලා තිබුණු විස්තර ටිකත් එක්ක නිමිතාව මනසියේ මේ ටික නොදන්නකොට සතර මහා ධාතුව අම්මා කියලා රැවටිලා කනබුල ආහාර යුක්ත රූපේ විපරිණාම වෙන ගානේ මෞමල දුකට අඳපු කනබුල සතර මහා සාගරේ ජලයට වැටි. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ පටිච්ච සමුප්පාදයේ දන්නා වූ සුතවත් ආර්ය ශ්‍රාවකී කැලෙන්න ලෝකයා මගේ වචන විශ්වාස කරන්නේ කියලා අවිද්‍යාව ඉච්චන ගැඹුරුයි. අවිද්‍යාව ඉච්චන දුරයි. දැන් මේ සතර මහා ධාතු රූපය වෙනස් වෙන ගානේ විපරිණාම වෙන ගානේ අපිට දෙන්නේ අම්මා මලා අම්මා ලෙඩ වුණා අම්මා වයසට ගියා අම්මට දුකක් කරදරයක් ඇති වුණා කියලා අඬනවා ශෝක කරනවා විලාප දෙනවා. කෙනෙක් අවිද්‍යා කර්ම තණ්හාවෙන් උපද්දපු මේ සතර මහා ධාතු රූපයයි කියලා දැක්කොත් සතර මහා ධාතු රූපයේ දකින්නකොට මේක හොයන්න උදව් වෙච්ච gati ටික මනසේ තියෙනවා නේද කියලා දැක්කොත් මේ රූපේ ප්‍රපංච කරන්නේ මේ රූපේ සතර මහා ධාතු යම්ම දකින්නේ ඒකත් ඇත්තකින් තබන්නකො අපි තවත් මෙහෙම එකක් කරන්නකො ඕන්න ඇස් දෙක වහගන්නකො වහගෙන තමන්ව සිහි කරන්නකො දැන් ඇස් දෙක වහලා හින්දා ඇහැ පෙනෙන්නේ නැහැ. ඒ හිත රූප නැහැ. චක්කු විඥානයත් එතන නැහැ. චක්කු සංවර්ධනය උපන්න වේදනාව රූප සංඥාවකුත් නැහැ. නමුත් දැන් හිතේ මට මාව සිහි කරන්න පුළුවන්. දැන් හොඳට තීරණය කරන්න තුලණය කරන්න නුවණින් බලන්න එහෙනම් මේ මාව සිහි කරගන්න පුළුවන් නම් සිහි කරනකොට හිතට පෙනෙන මෙන්න මේ මම කියන හිතට පෙනෙන මේ ගතියට නේද අවිද්‍ය පුඤ්ඤ සංඛාරා කියලා කිව්වේ. මේ සංඛාරයට ආයෝහනා කියලා කිව්වේ රැස් කරනකොට යුක්තයි කියලා. මේ මගේ නමය, මේ මගේ වාසකමය, මගේ ගමය, මට මෙච්චර මේ දේවල් කියනවා කියලා මේ නිමිත්ත වදා මා වදා මට විස්තර එකතු කරගන්න පුළුවන්. ඔන්න දැන් මේ නිමිත්තයි පින්වතුනි මම අවිද්‍යාව කර්මය. ඔය නිමිත්ත බලාගෙනයි මගේ ජීවිතයේ තියෙන ආසාව කියන එක ජීවිත ආසාව තියෙන උන් නිමිත්ත එක්ක. අවිද්‍යා සංකාර තණ්හා උපාදානයක් තියෙනවා. මේ මමමයි අර්ථවාද උපාදානයි. මේ ටික නිසා මේ හිතේ තියෙන හැඩයට පින්වතුනි මේ කය පිළිගනවා අය ප්ලාස්ටෝ අපි කියමු ෆයිබර්ග්ලාස් වලින් හරි ප්ලාස්ටික් වලින් හරි අච්චුවක් හදලා ඒකට ප්ලාස්ටෝ කරලා ඉතින් නැටි හරි එවුවොත් අර අච්චුවේ හැඩේ ගන්නෝනේ මැටි ටික නේද ඒ වගේ හිතේ තියෙනවනේ දැන් මම කියන හැඟීමක් අවිද්‍යාවෙන් හටගත්ත මෙන්න මේ කර්ම නිමිත්තේ මම කියන හැඟීම තියෙනවා ඔය මම කියන හැඟීම තමයි අවිද්‍යා කර්ම කියලා කිව්වේ ඕක තුල තමයි තණ්හාව කියන කාරණාව තියෙන්නේ තණ්හාව උපාදාන කියන්නේ ඕන ඔය ගතියටයි ප්‍රසාදිතක ඔය විදියටම පිටිනවා මේ කයි සතර මාදානුන්ගේ ප්‍රසාදිතක පිටිනවා ඕන සවිඥානික ප්‍රසාදයට මේ රූපේ ගැටෙනකොට අර හිතේ තියෙන හැඩේ සමානව ආහාරයෙන් ඉඳාසිට සතර මහා ධාතු රූපේ දකින්නකොට ආපෝර හිතේ තිබුණ මම කියන ගති ටිකම හිතේ යෙදෙනකොට මේ රූපය අවිද්‍යා කර්ම තණ්හාවෙන් උපන්න රූපේ හැදුනා හැදුණු රූපේ වලගෙන හා රූපේ හදන්න හේතු වෙච්ච ගති ටිකම ආපෝ යෙදුනා නේද කියලා නොදකින්නකොට ඕගොල්ලන්ට හිතාගෙන ඉන්නේ මේ රූපේ මම කියලා. අර රූපේ අම්ම කියලා දැක්ක වගේ වඩුව සතර මහා ධාතු රූපය කියලා දැක්ක වගේ ඕගොල්ලෝ මම කියලා දැක්කා. කෙනෙක් සතර මහා ධාතුවේ අම්ම තාත්තා දුව පුතා දකින්නවනම් සතර ධාතුවේ තමන් හෝ තමන්ගේ ආත්මය දකින්නවනම් සතර මහා ධාතුවේ ගෙවල් දරවල විදකදන් පුතු බහඳ දකින්නවනම් දිට්ඨි සම්පේක රවටන එක ගැඹුර නමුත් මේක හැදෙන හැටිවත් දන්නේ නැත්තම් හැදෙන හැටිවත් දන්නේ නැත්තම් දිට්ඨි සම්පන්නේ නම් නෙමෙයි සතර මහා ධාතුවේ රූප ලෝකයට අම්මා උනේ කොහොමද කියලා තව රවටෙන්න පුළුවන් නමුත් හැදිච්ච එක දන්නවා දිට්ඨි සම්පන්න ආත්ම වැඩි නිසා මේක දැනගෙන හිටියත් අම්මා අම්මා කියලා රවටෙන්න පුළුවන් නමුත් පිහි ගොළු උනේ මේ රූපේ අම්මා කියලා මොකද මානසික තියෙන ගැටෙන්නේ ටික නිසා අදාගත්ත සතර මහා ධාතු රූපේ දකිනකොට මනසේ අපව ගති ටිකේ දෙනවා නේද කියලා සතර මහා ධාතුයි අනාත්මය හොඳට දකිනවා දිට්ඨි සම්පන්නය කිසියම් සංස්කාරයක් ආත්ම වශයෙන් ගන්නේ නම් ඊට හේතු නෑ ප්‍රත්‍ය නෑ හොඳට මතක තියාගන්න සෝතාපන්න පුද්ගලයාගේ ලක්ෂණය ස්පර්ශ ආයතන හයේ ආත්ම කිසිවක් දකින්නේ අනාත්මෝමයි දිට්ඨි සම්පන්නය මේ කිසියම් සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේ නම් ඊට හේතු නෑ ප්‍රත්‍ය නෑ එයා දකින්නේ නැහැ කවදාවත් අම්මා කෙනෙක් ඉන්නවා ඉන්න අම්මා හම්බ වෙනවා හම්බ වෙච්ච අම්මා ඉන්නවා කියලා දකින්නේ නැහැ කවදාවත් මේ ඇතිකල්ලි මේ වේ මේ නැතිකල්ලි මේ නොවේ අම්මා හම්බ වෙන හැටි දන්නවා අම්මා හම්බ නොවෙන හැටි දන්නවා පුතු හැදෙන හැටි දන්නවා පුතු හැදෙන හැටි දන්නවා කෙනෙක් අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගේ මේ රූපයේ ඇතුවා පුතු කියන කපිටිකට සතර මහා ධාතු රාශි කළා සතර මහා ධාතු රූපයේ දකින්නට ආවෝ මේ පුතු කියන කපිටික ඉඳෙනවා කියලා දන්නවා නම් එයා මෙහි පුතු හදනවා කියලා පුතු හදන්නේ අවකාශ ධාතුවේ මේ හැදෙච්ච සතර මහා ධාතු රාශි කරයි සතර මහා ධාතුවේ රාශි වෙන්නේ කියන නුවණකින් ඒ දාත මේ සතර මහා ධාතු කැටුනට පුතුවකින් දුක් වෙන්නේ නැහැ නුවණ නිසා සතර මහා ධාතුවේ මේ අවිද්‍යා කර්ම තනන්නත සතර මහා ධාතු යෙදෙනවා හැදෙනවා සතර මහා ධාතු රූපේ දකින්න කොට අම්මා කියන ගතිය යෙදුනා කියලා දන්න නිසා එයා මේ සතර මහා ධාතු රූපේ අම්මා ඉන්නවා කියලා ප්‍රපංච කරන්නේ ආත්ම නිසා රැවටෙන බලන්න පුළුවන් නමුත් තිහිකුළු අම්ම හැදිච්ච හැටි නොදන්නවා නෙවෙයි ඔය මොන ඕගලන් මං කියන ධර්ම ගොඩක් ගමුරු ඔය මොන් කියනම් බය නැතුව මම දිප්ති සම්පන්නයි කියලා කියාගන්න චුට්ටක බය වෙන්නත් එපා ඕගලන්ට ඕක නැත්තම් තේරෙන්නේ නැත්තම් ඔගොල්ලෝ හිස් බව දැක්කා කියලා මේ සාසනේ හිස් බව දැක්කා කියලා ශුන්‍යතාවය දැක්කා කියලා මාර්ගඵල ලබන්නේ මේ ප්‍රඥාව අවබෝධ කරගන්නවා සතර මහා ධාතුවේ අම්මා තාත්තා දුව පුතා දකින්න නැතුව අනාත්මයි කියලා කෙනෙකුට දකින්න පුළුවන් නම් ශුන්‍යත විමුක්තිය කියනවා ඒකට සතර මහා ධාතුවේ අම්මා තාත්තා දුව පුතා කුතු මේක කියන කිසිම නිමිත්තක් නැත්නම් අනිමිත්තයි සතර මහා ධාතුවේ අම්මා කියලා සතර මහා ධාතුව ප්‍රාර්ථනා කරලා නැත්නම් පුතුවක් ලැබේවා කියලා රත්තරන් ලැබේවා කියලා රිදී ලැබේවා කියලා කැමැත්තෙන් සතර මහා ධාතුව එකතු කරන්නේ නැත්නම් කෙනෙක් අපනිහිතයි මේ දර්ශනය නිසා සතර මහා ධාතුවේ මෙයා නොයන්නේ මිදෙන්නේ සතර මහා ධාතුවේක ගනුදෙනු තියෙන රාග දේශ මොහ කියන මනතටයි රාගය අහුඤ්ඤ කරයි ද්වේෂය අහුඤ්ඤ කරයි මොහය අහුඤ්ඤ කරයි රාගයේ නිමිත්තක් ද්වේෂයේ නිමිත්තක් මොහයේ නිමිත්තක් රාගය ප්‍රාර්ථනා කරන ධර්මයක් ද්වේෂය ප්‍රාර්ථනා කරන ධර්මයක් මොහය ප්‍රාර්ථනා කරන ධර්මයක් රාගයේ තියෙන තැන අසුඤ්ඤයි ද්වේෂයේ තියෙන තැන අසුඤ්ඤයි මොහයේ තියෙන තැන අසුඤ්ඤයි රාග දේශ මොහ තියෙන සතර මහා ධාතුවේ නිමිති තියෙයි සතර මහා ධාතුවේ සත්‍ය පුද්ගල ද්‍රව්‍ය කාර්යාදී රාගදේශ මොහකී නම් සතර මහා ධාතුවේ ප්‍රාර්ථනා කරන බොහෝ වස්තු තියෙනවා. අනිමිත්ත ශුන්‍යත අපනිහිත කියලා කියන්නේ පටිච්ච සම්පාදයේ දන්නා වූ දක්නා වූ මනස නිසා ස්කන්ධයන්ගේ උදේවේ දන්නා වූ මනස නිසා නිදොසු ආර්ය වූ මොනවට දුක් ගෙවීම පිණිස බෞද්ධ ස්කන්ධයන්ගේ උදේවේ දන්නා කම නිසා සතර මහා ධාතුවේ කිසිම නිමිත්තක් දකින්නේ නැහැ අනිමිත්තයි සතර මහා ධාතුවේ සත්පුද්ගල ආත්මිය වූ ධර්මයක් දකින්නේ ශුන්‍යයි සතර මහා ධාතුවේ සතුටු වූ ප්‍රාර්ථනා කළ කිසිවක් දකින්නේ අනිමිත්තයි ඔය විමුක්තිය කුමකටද ඔය නොයීම කුමකටද නිවරද ඔන්න ඔය මට්ටමටපත් වෙච්ච මනසට නිරායාසයෙන්ම හටගත්ත නිමුද වෙනවා කියන එක දැනෙනවා. කණ්ණාඩි ඉස්සරහට යනකොට දැකපු ඡායාව පැත්තකට ගියා ඉතුරු නැතුව නැති වෙනවා කියලා ඕගලන්ට පේනව නේද? ඒ විදිහටම මේ සතර මහා ධාතුව කිවිඳ දකින මට්ටමට ආවා කියලා කියන රහත් උනා. එයා ජීවත් වෙන්නේ මේ තුන් විමුක්තියකින් මේ විමුක්තියකට ගනුදෙනු කරන්නේ පතරමාදාතුයි. ඒ හින්දා ඇවිලා නැහැ සතර මහධාතුයි. බැඳිලා නැහැ සතර මහධාතුයි. මිදිලා පවතින්නේ මනස. පෙනෙන දේ තුල තමන් නැහැ, තමන් එක්ක පෙනෙන දේ නැහැ. ඒ හින්දා එයා මෙලොවට ආйти කෙනෙකුත් නෙවෙයි, එයා පරලොවට ආйти කෙනෙකුත් නෙවෙයි, එයා මෙලොවට දෙයට ආйти කෙනෙකුත් නෙවෙයි. ඒ යා මෙලෝ දුක් විඳගෙන ඉන්න කෙනෙකුත් නෙමෙයි. එයා පරලෝක දුක හිත හිඟාරේකුත් නෙමෙයි. එයා මෙලෝ පරලෝ දියතර අතර උභය අර්ථයේ දුක් විඳින කෙනෙකුත් නෙමෙයි. මේ විදිය මනසකින් ඉන්නේ. ඒ හින්දා අරමුණෙන් අහකට යනකොටම දැකපු දේ නිරුද්ධයි කියලා කණ්ණාඩි ඉතුරු නැතු නැති වුණා වගේම නිරුද්ධ බව අතීත නිරුද්ධයි රූපේ නිරුද්ධ චක්කුඤ්ඤා නිරුද්ධයි කියන කෙලම කිව්වා. නිරුද්ධ සංඥාව එළියට එකෝ තුකින් ලෝකයේ ඇතුළු කරනකොට ශුන්‍යතාවය ඇතුළු කරනවා අනිකුලාවේ නිරුද්ධ සංඥාවයි වැඩි වෙනවා මෙන්න මේ තැනට යන ආරම්භයේද නිවන ස්කන්ධයන්ගේ උදේවේ යනවා නම් එයාට කියනවා අමතං ద్వාරං ආහච්ච නිවන් දොරේ හැපිලා ඉන්න කෙනෙක් කියලා කියනවා සේකේන ඥානින්න සමන්නාගතු ඉතිති එයාට සේක ඥානයකින් යුක්තයි මම සේක ධර්මතාවයකින් යුක්තයි මම කියලා තමන්ව තමන්ට බයින්තු කියන්න පුළුවන් කුමක් නිසාද? තමා සතර මහා ධාතු සතර මහා ධාතු යැපීම නැතිව දාන නිසා. එබඳු කෙනෙකුට පුළුවන් ඇස් ඉදිරි පිටට එනකොට නගර හිමියට රූප අධිවචනය පවරලා දෙන්න. සත්‍ය පුද්ගලයෙ ඉන්නවා කියලා පවරලා දෙන්න එපා. ඕගොල්ලෝ දන්නවා මේ රූප. ඔය සංස්කාරයේ තියෙන අවිද්‍යාවෙන් හටගත්ත මම කියන කර්ම නිමිත්තට අනුව තණ්හා උපාදාන වෙච්ච නිසා ඔය හිතේ තියෙන චිත්තජනක ටිකේ හැදෙන ඒ රූපේ හැදෙලා තියෙනවා. ඒ රූපේ දකින්නකොට ඔය ගතිජික මගේ කියලා මම කියලා ආව මනසේ ඉඳලා එහෙම උතර සතර මහා ධාතුවේ මාව දකින්නවා. හිතේ තියෙනවා මෙන්න මේ හැඩවලටයි ස්ත්‍රීන් කියන්නේ, මේ හැඩවලටයි පුරුෂයෝ කියන්නේ, මේ හැඩවලටයි මිනිස්සුයෝ කියන්නේ නිමිති ටික. ඒ නිමිති ටිකට මගේ ප්‍රසාද ටික සවිඥානික වෙනවා. සවිඥානික ප්‍රසාද වල රූප ගැටෙනකොටම සවිඥානික ප්‍රසාද වල රූප ගැටෙනකොටම ඇස් ඉදිරි පිටට හම් වෙන රූප හම්බ වෙනකොට අර මනසේ තියෙන සත්‍ය පුද්ගලෝ ඉස්ත්‍රී පුරුෂින් කියන ගති ටික නැගිටලා යනවා. කොහොමයි මට තව සත්‍ය වෙන්න තියෙන්නේ? සතර මාර්ගාති පුද්ගලෝ වෙන්න තියෙන්නේ. අන්තිමට ආහාර ප්‍රත්‍ය හටගෙන ගත ස්කන්ධ ටික ආහාර නිරුද්ධ නිරුද්ධ වෙනවා. ප්‍රත්‍ය නිසා හටගත් ස්කන්ධ ටික ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධ වෙනවා. ආහාර ප්‍රත්‍ය හටගත් ස්කන්ධ ටික මැද තියාගෙන දෙපැත්තේ ස්කන්ධ ටික උපද්දවලා කෙලෙස් ටිකකින් උපද්දවලා උපද්දපු කෙලෙස් ටිකෙන් අනාත්ම ස්කන්ධ ටික උපද්දවලා උපන් අනාත්ම ස්කන්ධ ටික අරගෙන ආයෙත් කෙලෙස් ටික මනසේ දුනහම අනාත්මය වෙහෙලා ආත්මීයවයි අපි ජීවත් වෙලා ඉන්නේ. පටිච්ච සම්පදාය කරන්නේ මේ මැද ඇත්ත පෙන්නලා දෙපැත්ත පිරිසිදු කරන එක. උභවන්තේ විදිත්වාන මච්චේ මන්තාන නිප්පති. අන්ත දෙක දැකලා මැද තැවරෙන්නේ නැතුව ඉන්න. මනසේ තියෙන ගති ටිකටයි පුතුව කියන ගති ටිකටයි සතර මහා ධාතුව රාති උනේ. ප්‍රාථමිකව සතර මහා ධාතුව දැකපු නිසයි පුතුව කියන ගති ටික හැදුනේ කියලා දැකපු නිසා මැද සතර මහා ධාතුවේ ජීවතුන් ඇලෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගය ඌපර්ති වචනේ බවවල දෙන්නේ කියොත් අපනිහිත ධර්මතාව පුතු නොදකින්කොට අපනිහිත ප්‍රාර්ථනා කරනකොට කැමති වෙන්නේ වස්තුවක් මේකේ නැහැ. අපනිහිත ශුන්‍යතාවේ මේ ආරම්භයේ නිර්මාණය වුණා. අන්ත දෙක අතහැරලා මැද තැවරු නැතු ඉන්නවා කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිර්මාණය වුණා. නගර හිමියට බලවලා දුන්නු වණවිඩේ ඒකයි නිර්මාණය වුණේ. ආමගි පාපෝ යන දෙකදී මේ දර්ශනය මම හදාගෙන දේ මතුවා. ටිකක් යම්බුයි බුදුරජාණන් වහන්සේට තේරුණාලු මේ ධර්මය කතා කරන හරීම ගැඹුරුයි කියලා. ඉතින් මේ ධර්මය අපිට අපේ මනස තීක්ෂණ ගැඹුරු නැ මොඩ. අනන්ත සංසාරයේ ඉපදෙන්නේ මැරෙන්නේ මැරෙන්නේ ඉපදෙන්නේ නැහැ අපි මොඩ නෝනා. මොඩ මනසක් නිසායි අපි ආවේ. මොඩ මනසට තේරෙන දර්ශනයක් වුණොත් මේ දර්ශනය මොඩ වෙන්නේ නැද්ද? එහෙනම් තේරෙන අපි මොඩයි මොඩ මනසට තේරෙන විදිහේ ලස්සනට වල්පිති වගේ වටේ තියලා මොහොතයක් මට කියන්න පුළුවන් කතාවක් කියලා විස්තරයක් ඕගලන්ට තේරෙයි. හැබැයි ඕගලන්ට මෝඩකම හේදිලා නැහැ. ඕම අපි මෝඩයි නම් අපිට ඒක අපහසුකම් තොරව තේරෙනවා. මේ ධර්මයක් මෝඩයි. ඒ තේරෙන ධර්මයක් මෝඩයි. නමුත් සැබෑවටම ගහම්පීර චරිතයක් නම් ධර්මයක් නම් මෝඩ අපිට පෙනෙන්නේ නැහැ. පොඩ්ඩක් කෙහිල බලන්න ඕනේ මට්ටමක තියෙන්න වෙනවා මේක. ඒකයි ඒක මෝඩ ලෝකෙ තුල ගෞරවාර්ථයෙන් වැජෙන්නේ. ඒ ධර්මය මෝඩ ඔක්කොටම තලන්න බෑ. ඒක විනාශ කරන්න බෑ. පේන්නේ නැහැ. මෝඩ මනසක් තියෙන කෙනාට පොඩ්ඩක් කෙහිල බලන්න ප්‍රමාණය තියෙන්නේ.
මේක අරගෙන මෝඩකම් කරන්න බැරි වෙන විදියටයි තියෙන්නේ. වලනකොට මතක ගන්නකොට මෝඩකම ගෙවෙනකොට එයාගේ මෝඩ චරිතයත් එක්ක ගෙවෙන කොටස් ටිකක් තියෙනවා. මෝඩ චරිතයත් එක්ක මෝඩකමත් එක්ක ගොඩනැගිච්ච මෝඩ චරිතයේ තේරුම මේ දර්ශනය දන්නේ මෝඩෙක් වගේ. ඒ හින්දා අපේ මෝඩකම යම් ප්‍රමාණයක හෝදාගෙනම මේ දර්ශනේ එන්නේ. ඒක යා අවදාවත් ලෝකෙ තුල ජීවත් වෙන මව් මරන්නේ නැහැ. කියා මරන්නේ නැහැ. ඈ රහතන් වහන්සේලා මරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ඇඟේ දේ සලවන්නේ නැහැ. ඒ වගේම සංඝ වේද කරන්නේ නැහැ. විමුක්තිය පිණිස වෙන සාස්තුන් වහන්සේ නමක් අදහන්න යන්නේ නැහැ කියන කාරණාවෙන් ගහම්බිරයේ ජීවිතය තිබා. ආදම්බරයේ ජීවිතය තිබා. ශ්‍රේෂ්ඨයේ ජීවිතය තිබා. මොනවා හරි සංකල්පයකින් හිස් බවක් තුල ඉන්නවා නෙමෙයි. හිස් බවක් තුල ඉන්න ජීවිතයක් තියෙනවා. ඇහැට පෙනෙන රූපය ඇත්ත දන්නේ නැතුව ශුන්‍යතාවයක හිස් බවක නිහඬ බවක ඉන්නවා නම් ඒක විතරමම නෑ. කිසිම දෙයක් නොතේරෙන ශුන්‍යතාවයක උපදවා ගන්නවා කියන එක මේ ඉදිරියෙන් කියන ඕකේ 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 කියලා හිත සමාධි කරන හොඳට මතක. ඇහැට යමක් පෙනුනහම අහකට ගියමක් පෙනෙන්නේ නෑ කියලා පිළිගන්න. නමුත් ඒ මේ සන්නහවගේ ක්ෂය භවෙන් ලැබෙන නිවීම නෙවේ. සමාධිය නිසා ඇති වෙන තදංග නිරෝධයක් කියනවා. ඒකයි සමහර ආචාර්යවරු නිවන කියලා රැවටෙනවා සමාධියට. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥානයේ පෙනිලා අහකට ගියාම නැති බව තමයි එළබෙතින්න නිරෝධයේ දකින බව තමයි නිවන. හැබැයි සමාධියට ඕක වෙන්නේ වෙනතකට හොයාගෙන තියෙන මොකද්ද? ඇහැට පෙනෙනකොට පෙනෙන අවස්ථා අනිවිත শূন্যත අපලිත බවකින් ඉඳලා ඒ ඉන්න ගම නිසා හැරූප චක්කු විඥානයේ නිරෝධී වෙනවා තමයි නිවන. පෙනෙන වෙලාවේදී සත්‍යය පෙනිලා පුදුලිය පෙනිලා ආත්මියෝ සතර මහා ධාතුක තුල වාසය කරද්දී අහකට යනකොට හැරූප චක්කු විඥානයේ නැති බව තේරෙනවා. ඒ තේරීම තියෙන සමාධියක් මතයි. අවිද්‍යාව හැදෙනවා. දුක පිළිසිඳ දැකලා නැහැ. ධාතු පිළිසිඳ දැකලා නැහැ. ඒකයි මේ වෙනස. ඒක හොඳට තේරුම් ගන්න. ලෝකෙට නැති වෙන්නේ කොහොමද ඥාන දර්ශනය? ඒකයි විත්ති සම්පන්නය රැවටෙන්නේ. එයාට තේරෙනවා. හොඳට දකින්ද ඕගොල්ලන්ට ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනකොට ඵලයේ හැටියට හම්බ වෙන්නේ නැහැ නිවන. ඵලයේ හැටියට හම්බ වෙන්නේ අනිමිත් শূন্যත අපරිදෙකේ චේතු විමුක්තිය. අනිමිත් චේතු විමුක්තිය. තස්සේව ලෝකෝත්තරස්ස කම්මස්ස කතත්තා භාවිතත්තා විපාකං. শূন্যත අපරිහිත මාර්ගාංග ටිකක් තියෙන්නේ මාර්ගයේ ඵලයේද තස්සේ ලෝකෝත්තර කුසලස්ස කම්මස්ස කතත්තා භාවිතත්තා විපාකං শূন্যතා. ඔතන පෙන්නන අපිට විපාකාර්මිතයි විපාක මාර්ගිතයි පෞත්‍ය දෙකම අනිමිත් සිත අපන හිත කියන ධර්මතාවය බලාගෙන තියෙනවා. චේතු විමුක්තිය කොහොමද කියලා මෙන්න මේ වෙනස අනුකම්. ඉතින් මෙන්න මේ වගේ ගැඹුරු දර්ශනයක් තියෙනවා. තම කර්මකාරණා කියන්නේ කියන්නේ ගුරුවරයා. නමුත් අපි මතක තබා ගන්න ඕනේ කෙටියෙන් කිව්වොත් මනසේ විදින ගති ටික නිසා විපස්සායතන හය උපද්දලා උපද්දපු ස්පර්ශායතන හය නිසා නැවත මනෝ විඥානයේ කර්ම පිළිවෙල ඇති කරගන්නවා. ඒ ඇති කරගන්න කර්ම පිළිවෙල නැවත ස්පර්ශායතන හය හදන්න හේතු වෙනවා. මේකයි මනෝ සම්පදේ කියන්නේ. අවිද්‍යාව පත්‍ය සංකාරා කියන මනසේ තියෙන කර්ම කෙලෙස් අපි ටික පෙන්නුවා. ඒ නිසා ස්පර්ශ ආයතන 6 හැදෙන හැටි පෙන්නුවා. ස්පර්ශ ආයතන 6ක හදන් දුගුච කටික මහපොළ මිදුණා. මේ ගතික නැවත ස්පර්ශ ආයතන 6 හැදෙන මේකට ඇතුළු සංසාර කියන්නේ. මේකට චක්‍රය කියන්නේ. මේ පටිච්චප සම්පදායේ ගන්න කෙන පූර්වාන්තයට හෝ දුවන්නේ අපරාන්තයට හෝ දුවන්නේ පූර්ව අපරාන්තයට දුවන්නේ. මම හිටියද හිටියනම් කොහේ ඉන්නද කොහොම ඉන්නද මොකෙක් වෙලා මොකෙක් වෙන්නද කියලා නෑ ප්‍රපංච නකරන්නේ. අපි මැරෙයිද මැරිලා උපදීද උපදීනනම් කොහේ උපදීද කොහොම උපදීද මොකෙක් වෙලා මොකෙක් උපදීද කියලා ප්‍රපංච නකරන්නේ. එයා දන්නවා අද මේ ධර්මතා පහ තිබුණොත් මේ ස්පර්ශායතන හය උපදී. ස්පර්ශායතන හය උපදිනකොටම උපද්දේ හේතු වෙච්ච ගතිකයේදී ඒ ගතික නැවත ස්පර්ශ ආයතනය කරන්න ඕන. සතර මහා ධාතු රූපය හදන්න හේතු වෙච්ච උදව් වෙන පැත්තේ අවිද්‍ය සංකාර කර්මව උපාදන්න කියන ගතික කර්ම භවය කියලා කියනවා නැත්නම් රූප සමුදය කියලා කියනවා. නැත්තම් කර්ම භවය අවිද්‍ය සංකාර කියන පැත්තෙන් කියන්නේ ওই ධර්ම තමයි. ඔය පහ නිසා ස්පර්ශ ආයතන හය උපදින එක තමයි විඥානාලෝක කලන්ත පස්ස වේදනා කියලා කිව්වේ. උපන්න ධර්මතා බලාගෙන ආපහු උපදවන්න හේතු වෙච්ච ධර්ම පහමයි තියෙනවා. ඒකට තමයි ඒ අවිද්‍ය සංකාර තමයි බලන්න බව. මේකේ මුල් පහට අවිද්‍ය සංකාර කියන තැන තණ්හාව උපාදන්න ලොක් කරලා අවිද්‍ය සංකාර කියන තැනින් කළේ දැන් රූපයක් උපද්දවනවා කියන කෘත්‍යයෙන් එකේ කරන්න කියන එකයි කියන්නේ. උපන් රූපය බලාගෙන මේ ධර්මතා පහ යොදද්දී අවිද්‍ය සංකාරයේ ලොක් කළ තණ්හා උපාදාන බවයි කියන දෙකෙන් කියන්නේ උපන් රූපය බලාගෙන මේක යෙදෙන්නේ කියලා කියනවා. උපන්න ධර්මතාවය බලාගෙන යෙදෙන තිකම තව රූපයකට හදන්න උපකාර වෙනකොට මේ ධර්මතා පහේ උදාංග ටිකෙන් නම් කරනවා. ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. එකම ධර්මතා පහ රූපය හදන්න බැඳුන තුන බලාගෙන ඉඳලා තියෙනවා. ඒක පටිච්චසමුප්පාදයේ කියලා කියන්නේ ඔයගොල්ලෝ ජීවිතයෙන් බලන්න අම්මා කියලා දැන් දිහි කරනකොට මේ අවිද්‍ය සංකාර දෙක දකින්ද අම්මා කියලා කර්ම නිමිත්තක් නැතියි. ඔය හින්දා අවකාශ ධාතුවේ ඔය හැදී රාත්‍රික රූපේ හොයාගෙන යනවා හම්බ වෙනවා කියලා කියන්නේ පටිච්ච සම්පදායේ විඥාන නාම රූපයන් පස්ස වේදනා කියලා මේ විපාක ටිකක් හම්බ වෙනවා. හම්බ වෙනකොට හොයාගෙනදී ඔය අවිද්‍ය සංකාර කියලා අම්මා කියපු ගති ටිකම සතර මහා ධාතු නැත්නම් අනාත්ම ස්කන්ධ ටික බලාගෙන මනසේ යෙදෙනවා. ඒ ටික දැන් තණ්හා උපාදාන බව කියලා කිව්වේ. ඔය ටික හදන්නාම නිසා අපිට අන්තිමට ජාති ජරා මරණ මේ සිද්ධිය මෙහෙම වෙනකොට වුණොත් නිර්මාණය වෙලා තියෙන අර රූපේ බලාගෙන අම්මා කියන ගති ටික තණ්හාව පවදාන්නේ යෙදුනොත් ඕගොල්ලෝ නිදිලා නැහැ. ජාති ජරා මරණ සෝක පරිද දුක ගමන අසන්නේ මව්වල දුක පියාවල දුක සහෝදර සහෝදරිය මල දුක විඳින්න වෙනවා. අම්මා ළදෙදෙච්ච මහවෙච්ච දුක විඳින්න වෙනවා. යමක් අවිද්‍යා කර්ම නිරුද්ධ අම්මා කියලා සිහි කරන්න පුළුවන්. මේ සිහි කරන එක මම කර්ම නිමිත්ත නේද? මේ ටික සිහි කරගෙන යනකොට මේ විඥානවලට පස්සේ ධර්මතා පහ උපදිනවා. උපදින ධර්මතා පහ දකින්නකොට මේ ධර්මතා පහම මනසේ එදෙනවා නේද කියනකොට ඕගලන්ට පංච උපාදාන ස්කන්ධයේ ඉපදෙන්නේ නැහැ. මේ රූපය සතර මහා ධාතු රූපය අම්මා කියන ගම ඉපදිලා නැහැ. එතකොට අම්මා වෙනුවෙන් අඬන්න දෙලෙන්න තිබු දුක ඉපදිලා නැහැ. ඒ මේ තත්ත්ව කේවල දුක්ඛ කන්දස්ස නිරෝධ මෙසේ බුදු මේ පරිසම්පාදයේ මේ විදිහට රොදක්ක පංච උපාදාන ස්කන්ධ දුක උපදිනවා. අර රූපය අම්මා කියන කම උපදිනවා. එතකොට ඕගොල්ලෝ ජාති ජරා මරණ දුක ප්‍රදේ දුක දුන්න පායක සම්භවන්ති දුක උපදවා ගන්න දෙක් වෙනවා. මේ සිද්ධිය පටිච්චසමුප්පාදයේ දන්නවා. අවිද්‍යාව නිරුද්ධ වුණොත් මේ විදිහට වෙනවා කියලා දන්නා තර අවිද්‍යාව එතකොටම පංච උපාදාන ස්කන්ධයේ ඉපදුණා. මේ දුක හදා ගන්න හැටි දුක නිරුද්ධ වෙන හැටි කියන්නේ ඕක පිළිගන්නාමට වචනෙට නෙවෙයි අම්මා හම්බෙලා සතර මහා ධාතුව තියෙන තැනක අම්මා දැකලා දුක් විඳින හැටි නිර්මාණය වුණේ මට මනසේ උපදින ධර්මතා පහක් නිසා හටගන්න ස්කන්ධ පහ බලාගෙන මනසේ උපන් ධර්මතා පහම යෙදුනහම ඒක හොදන්නා කම නිසා මේ අනාත්ම රූපයේ කෙනෙක් කියලා හදාගත්ත වරදට හදාගත්ත කියලා කිව්වේ දුක නේද හදාගත්තේ අනාගත වරදටයි දුක උපන්නේ කියලා දකින්න ලෝකෙ දුක් විඳින්නේ මෙන්න මේ පටිච්ච සම්පද සිද්ධිය කියලා දකින්න මේ ටික දන්නවනම් දකින්නවනම් පටිච්ච සම්පදේ දන්නා දක්නා කමම අවිද්‍යා නිරෝධ සංකාරණ විදකින් සිද්ධාන්තය වෙන්නේ එතකොට හොඳට නුවණි ආහාර වර්ගයෙන් ස්කන්ධයක උපදින උපම් ස්කන්ධය දකිනකොට මේ ටික ඉදිනවා කියන කාරණාව දකිනකොට අර රූපය එයාට ඉපදිලා නැහැ පත්‍ය උපාදාන ස්කන්ධ රූපය අම්මා කියන ස්කන්ධ ටික ඉපදිලා නැහැ දුක්ඛ සත්‍ය ඉපදිලා නැහැ එයාට දුක්ඛ සත්‍ය දකින්න එක පංච උපාදාන ස්කන්ධයේ ස්කන්ධ ටිකේව කෙලෙස් කියලා ඔය නිසා උත්තරය තමයි පටිච්ච උපාදාන ස්කන්ධ සුත උද්දවා ගැනීම අවිදි. පටිච්ච සමුප්පාදයේ දන්නවනම් පංච උපාදාන ස්කන්ධ දුක ඉපදිලා නැහැ. පංච උපාදාන ස්කන්ධය නොදන්නවනම් පටිච්චසමුප්පාදයේ නොදන්නවනම් නොදගෙනම පංච උපාදාන ස්කන්ධ දුක ඉපදිලා. මේ තුන් කාලේ කොට්ටාසතරකින් යෙදුනහම ඒ බව නොදකිනකොට පංච පාද අර රූපය අම්මා වෙච්ච තැනකින් තමයි දුක නිර්මාණය වෙලා තියෙන්නේ. අංග තුල තුන් කාලේ දැන් අම්මා කියලා හිතනවා මනෝමය බලන්න යනවා විපාක පෙනෙනකොට ආපහු යෙදෙනවා ඒ මොනවා නිර්මාණය වෙලා ඇති අම්මා. එතකොට දුක ඉපදිච්ච හැටි තුන් කාලකින් පොට්ටා සාතරකින් ආකාර විශේෂ දකින්න බලන්න. ඔන්න ඔය ටික දකින්නවා නම් වයර නැතුව තමන් දුක සම්බන්ධයි කියලා කියන්නේ. ඒක ප්‍රශ්නය. ඒක ඇත්ත. එතකොට යා ස්පර්ශ ආයතන හයේ කිසිවක් තමන් දකින්නේ නැහැ. තමන්ගේ කිසිවක් දකින්නේ නැහැ. කිසිවක් තමන්ගේ ආත්මය කියලා දකින්නේ නැහැ. මේ ස්පර්ශ ආයතන හයේ කිසිම ක්‍රියාකාරකමක් දක්වන්නේ නැහැ. මේ ස්පර්ශ ආයතන හයේ යැ හැසිරෙන්නේ නැහැ. ස්පර්ශ ආයතන හයේ ජීවත්වෙන්නේ නැහැ. සතර මහා ධාතු එයා දකින්නේ නේතන් මම නේතෝ අමස්මි නේතෝ අත්තාති. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා. පින්තුනි මුළු ලෝකයම ජීවත්වෙන්නේ ස්පර්ශ ආයතන හයේ. ස්පර්ශ ආයතන හයේ ජීවත්වනතා දුකේ ජීවත් වෙනවා. ස්පර්ශ ආයතන හයේ අනිමිත්ත ශුන්‍යත අපනේත කියන චේතෝ මට්ටමකට ජීවත්වන තැනයි රහතන්වහන්සේ කියලා කිව්වේ. ලෝකයට අයිති නෑ ඒ දර්ශනය ලෝකෝත්තරයි. විමුක්ත මනසක් ලෝකෙ තුල ශුන්‍යත විහරණයක් ලෝකෙ තුල ලෝකයේම ලෝකයේ හැදුණු ස්පර්ශ ආයතන හයේම ඇතිලා වැඩිලා ස්පර්ශ ආයතන හයේම හැදිලා වැඩිලා ස්පර්ශ ආයතන හයේම ජීවත් වෙන ස්පර්ශ ආයතන හයේ ඇවිලා ලෝකයාගේ මිදිලා මෙන්න මේ වගේ ආර්ථික විමුතුනි නිවන්ව කියන්නේ ඒක බොහොම ගෞරවණීය ගාම්භීර අර්ථයක් බොරුවට බොහොම චූටි තරග විදියක් නෙමෙයි බලන්න රූපකලාප කඩලා කඩලා බිඳලා බිඳලා මේ යාදර්ශනේ ලැබෙන්නේ අවිද්‍යා කර්ම තණ්හාවේ මේ රූපය හටගත්තා කියලා ඕගොල්ලෝ දකින්න රූපයක් තියෙන්නේ නේද? දැන් පුතුව කියලා දෙයක් නැහැ. කඩලා 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 රූපකලාප බැලුවා අවිද්‍යා කර්ම තණ්හාවේ හැදෙන රූපෙ මොකද්ද? රූප බලක බඩල කඩල කරු ජීවන්න දකින්න නිවරු ලංගලා නෙවෙයි නිවරණය තව දුරට යනවා කියලා දැන ගන්න. ඒක ඒක උච්ඡේදවාදී දෙකන්නේ බඩල කඩල කඩල නැත්තම් නෑ කියු දෙක උච්ඡේදවාද. මනසේ තියෙන අවිද්‍යා කර්ම තණ්හා කියන නිවිති ටික නිසා මෙන්න මේ සතර මහා ධාතු රූපේ රාශි කරගත්තා. ඒ රූපේ දකින්නකොට මනුෂ්‍යයා කෝකලෙස් එක යෙදුනා නේද කියන උත්තරය හම්බ වෙයිද? ඒ විතර රූපේ කඩලා 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 රූපයක් නැහැ කියන තැනට දැම්මෝ. පුළුවන් දෙවන් දකින්න. කොහොමද බලන්නේ ඒක? රූපකලාප වේගෙන් විදි 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 යනවා. අවිද්‍ය කර්ම තණ්හාවෙන් තණ්හාවෙන් හටගත්ත සතරමෝදෝ රූපය කෞපුති කරගන්නේ කොහොමද? තව යමක් හදන්න එපා. රූපකලාප විදි විදි යනවා රූපයක් දැකලා හදන්න එපා. ඌදී ඌ විදියට දෙන්නා. මේ රූපේ පෙනෙනවා. පෙනෙන රූපේ මේ විදියට අවකාශ ධාතු තුල හැදුනේ කොහොමද? කියනක පෙන්නන්ද ඒ රූපේ පිළිගනු තමයි මනසේ තියෙන ගති ටික අවබෝධ කරගන්න. තව යමක් මේකට කරන්නේ තව යමක් එකතු කරන්න හදන්න එපා. සම්මාදිට කියන්නේ ඌදී ඌ හැමිට බලනවා මිසක හදලා බලනවා කියන එකක් නෙමෙයි. මේක රූපකලාප විදි විදි යනවා නම් පිළින්නේ නැහැ ඌගේ හදලායි බලන්න. හදලා කඩලා කඩලා විදිනවා නම් බලන්නේ පිළින්නේදී බලනවා නෙමෙයි ඌගේ හදලා කඩලා විදිනවා බලන එකක් හදලායි බලන්න. ඌදී බලනවා නම් පවතිනදී හැදුන හැටි හැදෙන හැටි බලන්න. ඒකයි ඌ පරිදි වචනේ කවකලා දෙනවා කියන්නේ හදලා එකක් වෙන්න දෙක නෙමෙයි. ඒකද නෝදී වෙන්න. දැන් එහෙම එකක් නැහැ. නගරේ ඉන්නද පෙන්නනෝ කඩල කඩල කරන බල රූප කලාප ටිකක් තියෙන ඇති වෙන නැති වෙන හදලා වෙන්නේ නගරේ ඉන්නේ. ඔගලෝ ඌදී ඌ විදිහට පෙන්නනවා. අවිද්‍යා කර්ම තණ්හා කියන ආහාර කියන ටිකෙන් ඇති දෙකටම සතර මහා ධාතු රූපාදාය රූපේ. දකින්නකොට මනස තුළ මේ මතික අප්‍රපංච ටිකක් කියනවා. කියලා ඌදී ඌ විදිහට නගර හිමේ තමයි තියෙන්නේ. ඒකනේ අවශ්‍ය වෙන්නේ. එනිසා සම්මාදිට්ඨි කියලා කියන්නේ යම හදලා ගැනීම නෙවේ පවතින දෙයක ඇත්ත දැකීම. සත්‍ය අවබෝධය කියනවා කියන්නේ තියෙන දේ තියෙන විදිහට බලනවා මතක නිර්වාණය කියලා බලන එක නෙවෙයි. බණ භවනා කරනවා කියලා තව නිවන හදාගන්නවන් දක්වන හදා දෙපා. තියෙන දේ අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේවත් කළේ නැහැ. බුදුරජාණන් වහන්සේවත් නොකළ දෙයකින් අපි මේ අවබෝධ කරගන්න යහන. ඒ නිසා ඉස්තරලා හැම දෙයකටම වඩා අපිට නිවන් දක්වන මොහොතයක් කරන්නේ මොකද්ද නිවන් දක්වන කරන්නේ? මෙන්න මේ ධර්මතාව ටික තේරුම් ගත්තාම ඕගලන්ට ඒකාන්තෙම මේ ජීවිතේම මේ සතර මහා ධාතුව මමත් නෙමේ මගේත් නෙමේ මගේ ආත්මයත් නෙමේ කියලා ඇත්තටම ඒක දකින්න පුළුවන්. පඨවිං පඨවිතෝ ඤාත්වා පඨවිස්මින් නිබ්බින්දති නිබ්බින්දේ විරජති විරාගා විමුච්චති විමුත්තස්මින් විමුත්තති ඥානාමයි. සතර මහා ධාතු සතර මහා ධාතු හැකියට දැකපු දවසට සතර මහා ධාතුයේ කලකිරෙනවා කලකිරෙනකොට නොයලෙනවා නොයලෙනකොට සතර මහා ධාතු දකින්නකොට මනසේ ඇතිවෙන ගතිතික පිදෙනවා. මිදුනහම මිදුනා කියන නෝනේන ශුන්‍යතාවේ එළඹ සිටිනවා. ඒක විතර ස්වરૂප විශේෂයෙන් පාන. හතරෙන් හැම ආයතන දැක නිරුද්ධ වෙන බව දකින්න ඕනේ නැහැ. වෙනව හදලා තියෙන. ඒකයි ආරම්භම කෝටියක් අසතුල ප්‍රශ්නයක් නැහැ. එක වෙලාවකට වැහි වතුර වැහි බිඳු කෝටි ප්‍රකෝටි ගානක් දකින්න කෝටි ප්‍රකෝටි ගානක් උදේ වැඩන එක ශේෂණිය. ඒ බලන්නේ කෙලෙනවා. ඒ දැනට මන සාදලා තියෙන්නේ කිසිවක් අරමුණු නොරැදෙන මනසකු ඉහැකි ආත්මක ගිරිතුගේ මනසේ මිදුරගෙන ඒ මනසේ ඉන්න එක විතරයි තියෙන්නේ. නැති වෙන හැම දෙයක් නැති වෙනවා කියන එක ධර්මතාවය. මෙලා ජීවිතේ නැති වුණා නේද නැති වුණා නේද කියලා බලන්න ඕනේ. බලන්න වෙන්නේ නොපෙනෙන නිසා ගන්න වෙන්නේ නැති නිසා කියනවනම් ගන්න ඕනේ නැහැ. නිරෝධ සත්‍යයේ ජීවත්වන ශුන්‍යතාවේ ජීවත්වන අන්තිමට මේ ආයතන දෙකේ ආයුසස්ත්‍රියේ ඉවර වෙනකොට ආයතන දෙක විරල යනකොට ජීවිතයේ ඉන්ද්‍රිය සිඳන දවසේ ආයුසස්ත්‍රියේ සිඳුනා මේ ස්කන්ධ ටිකක් ගිහිලා මිදලා යනවා. ඒතකොට කියනවා අනුපදිතේත පරිනිර්වාණ කියලා. ජීවිතයේ ඉන්ද්‍රිය නිසා යන දුකෙන් මිදුණා.
නිබ්බන දිවනාය කරන් කදීපු ඒ විදිහේ මාසේ පහක් කරනවා කියනවා. ඒක මෙදෙන්නේ ස්පර්ශායතනයි ඉතින්ලා අනුපාදා පරිනිර්වාණපත්ති ස්පර්ශායතනයි කිසිවක් උපාදාන වශයෙන් නොගෙන හිතේ ස්පර්ශායතනයි කිසිවක් උපාදාන වශයෙන් ගන්න එපා. එහේ මම රූපේ මම චක්කු විඥානේ මම කන්නා මම සද්දේ මම මගේ අම්මගේ තාත්තගේ දුව පුතා කියන ස්පර්ශායතනයි කිසිවක් ගන්න එපා. මනසේ තියෙන කෙලෙස් නිසා අනාත්ම ස්කන්ධයකට ඉපදිලා ස්කන්ධයක දකිනකොට මනසේ ගතිය එනවා. සතර මහා ධාතුවත් එක්ක කිසිබිලි ගොඩක් ප්‍රකටවක් මේ ලෝක කියලා කියන්නේ. බුදුහාමුදුරේ දේශනා කරන්නේ චේ ධාතු අයං පුරුෂ පුද්ගල කියන මහණිකාය ධාතුවක් තියෙනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. එච්චර පුරුෂයෙක්ගේ සතර මහා ධාතු තියෙන තැනක කෙලෙස් එකකින් සතර මහා ධාතු උපදවල උපන්න සතර මහා ධාතු විදිය චිත්තචෛතසික ටිකක් කියන්නේ නැහැ. කොන වේතෙන් ඉන්නවා ස්පර්ශ ආයතන හා උපාදානයෙන් හැදෙන විදුණා අනුපාදාන පරිණිවාය අනුපාදා පරිණිවාය උපාදාන වශයෙන් නොකේ ස්පර්ශ ආයතන හා උපාදාන වශයෙන් නොකෙද කෙලෙසුන්ගේ නාස්තුන්ගේ හිත මුදව ගන්න. ඊගාවට උපදිසේසියක් අන්ත උපදියක් තමයිලියා උපදිසේසියක් නැහැ. අනේ ඒකටපත් වෙලා මේ ජීවිතේ නිවිගමී මහදාගත කියලා මතක් කරනවා නිවෙන්න මිදෙන්න කියලා කියනවා. තව විදිහක ඇලීමක් බැඳීමක් ඇති කරගන්න සමයාවක් කරගන්න එපා. තමන්ව යහපතේ යුදව ගන්න නිසිතට දාගන්න තමන්ව දක්ෂ වෙන්න කියන කාරණා මතක් කරනවා. අන්ගේ වැරදීමකින් හෝ තමන්ගේ වැරදීමකින් හෝ වාහනේ කැපුණු බැලන්න විදිහ අපිට මට වැරදීමකින් වේවා අනිත් කෙනා කියන දේ වැරදීමකින් වේවා වැරදුනොත් සතට වැටෙන්න වෙන්නේ මට තමන්ට. ඒ බව මතක තියාගෙන හැමදාම සතුටු කරගන්න කියන කාරණා මතක් කරනවා. අවශ්‍යම ප්‍රශ්නයක් ගැටලුවක් තියෙන විලම්පත් පැවැගයක් විතරින් කතා කරන්න දෙන්න කැමති කෙනෙක් කතා කරලා තියෙනවා.